අද 2024 ඔක්තෝබර් මස 27 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකටයි අප සියලු දෙනාම සූදානම් වී සිටින්නේ. ඒ සඳහා නිසරණ වනයෙන් සහභාගි වන නම කියන අවසරයි. පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමින් වහන්සේලා සහ මෑණිවරුන් පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවණීයව පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඊට අනතුරුව අප වෙත ලැබී ඇති සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමටත් අප බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් පුණ්‍යානුමෝදනාවෙන් අපි වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා පූජනීය ස්වාමීන් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනුපවාදෝ අනුපඝාතෝ පාතිමොක්ඛේච සංවරෝ මතන්නුචාච බත්තස්මින් පන්තංච සයනාසනං අදිචිතේච ආයෝගෝ ඒතං බුද්ධාන සාසනං ති.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද මේ අපි ඉදිරියෙන් තියාගත ගාථාව ඇත්තටම බොහෝ දෙනෙක්ට අහන්න ලැබිලා ඇති. මේ ගාථාව කවුරු කවුරුත් හඳුනන දන්න අහලා පුරුදු ගාථාවක්. ඊළඟට නිතර මේ බුද්ධ ශාසනය ගැන මතක් කරනකොට කියවෙන වන්දනාවකදී වගේ නිතර සද්ගායනා වෙන ගාථාවක් තමයි මේ. එතකොට මෙච්චර කාලයක් මේ කිය කිය ඉඳියට මේකේ නිධානය ගැන එච්චර අවබෝධයක් මට තිබුණෙත් නැහැ. නමුත් ඔන්න අද දවසේ අපිට මේ ගාථාවට අදහල එක් නිධානයක් අඩුම ගානින්, සමහර වෙලාවට එකම ගාථාව කරුණු අවස්ථා දෙක තුනකදී සඳහන් වෙන අවස්ථාත් නැතුව නොවේ. කෙසේ නමුත් මෙන්න මේ අද දවසේ හම්බ වෙලා තියෙන ඔන්න එක් අවස්ථාවක්, එක් නිධානයක්. භාග්‍යතුන් වහන්සේ මේ විදිහේ අදහසක්, මේ විදිහේ ගාථාවක් ප්‍රකාශ කරන්න හේතුණු. ඉතින් ඇත්තටම මේ බුද්ධ ශාසනයේ හරය වගේ වටිනකමක් තියෙන, වටිනකම පෙන්නන ගාථාවක් තමයි මේ අපි අද දවස ඉදිරියෙන් තියාගත්තේ. එතකොට මේක සඳහා හේතු වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේට දකින්න ලැබුණු යම් කිසි සිදුවීමක්. එතකොට මේ සිදුවීමේ සඳහන් වෙන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ. ස්වාමීන් වහන්සේගේ නම තමයි පින්ඩෝල භාරද්වාජ. එතකොට මේ හාමුදුරුව ගැනත් විවිධ අවස්ථා කිහිපයකදී සඳහන් වෙනවා. ඔය ත්‍රිපිටකේ විවිධ සිදුවීම් සඳහා මේ ස්වාමින් වහන්සේගේ නමත් ගෑවිලා තියෙනවා. එතකොට මෙන්න මේ ස්වාමින් වහන්සේ එක්තරා අවධියකදී විවිධ චෝදනාවලට ලක්වුණු ස්වාමින් වහන්සේ කෙනෙක්. මේ පින්ඩෝල භාරද්වාජ චරිතය කියවලා බැලුවොත් ඒ විදිහේ යම් යම් සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා. එක් අවස්ථාවක ඔය මොකද්ද ඉර්ධි බල පෙන්නන්නේ ගිහිල්ලා එහෙම ලෙඩක් දාගත්ත ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි මේ. ඊට පස්සේ අනිත් පැත්තේ මේ නමේම තියෙනවා පින්ඩෝල භාරද්වාජ. මේ යම් කිසි විදිහ ආහාරයට ගිජු බවක් සහිත ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි මේ. ඉතින් ওই විදිහට විවිධ අවස්ථාවලදී මේ ස්වාමීන් වහන්සේ පිළිබඳ එච්චරම පසාදය ඇති නොවන විදිහේ සිදුවීමුත් සඳහන් වෙලා තියෙනවා. කෙසේ නමුත් මේ පසු කාලක වගේ මේ හාමුදුරන්ව දකින, මේ හාමුදුරන් හික්මීම දකින බුදුරජාණන් වහන්සේට මේ උදාන වාක්‍යයක් විදිහට ප්‍රකාශ වෙන කියවෙන ගාථාවක් තමයි අර අපි කලින් සඳහන් කරපු ගාථාව. එතකොට මේක මේ හාමුදුරුව එල්ල කළා, මේ හාමුදුරු ඉලක්ක කළා, මේ විදිහේ උදානයක් කියන්න හේතු වෙන්නේ නැති සමහර විට මේ නොහික්මුණු ස්වභාවයක් ඇති මේ ස්වාමීන් වහන්සේ අන දැන් හික්මිලා තියෙනවා. විවිධ නොකටයුතුකම් වලට යොමු වෙලා විවිධ නොකටයුතුකම් සහිතව කල්ගත කරපු මේ ස්වාමීන් වහන්සේ දැන් බොහොම අපූර්වට මේ ශාසනයේ වැජඹෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ අතීත ස්වභාවෙත් එක්ක සංසන්දනයක් නිසාම මේ ගාථාව කියවනාදෝ කියලා සැකේකුත් මතුවෙන්න පුළුවන්. මොකද හේතුව අපි කවුරු කවුරුත් නිකන් නිවන් දැකලා ඉපදුන කට්ටිය නෙමෙයිනි. කාගේ කාගේත් අඩුපාඩු තියෙනවා. හරි. කාගේ කාගේත් දුර්වලතා තියෙනවා. කවුරු කවුරුත් විවිධ දේවල් වලට හසු වෙනවා, කොටු වෙනවා. එතකොට එහෙම කල් ගෙවන කෙනෙක් තමයි දවසක හික්මෙන්නේ. එහෙම නැතුව නිකන් සාන්තුවරු වගේ කට්ටිය මේ ලෝකයට කෙලින්ම ඉපදිලා එන්නේ නැහැ. මේක උපදින තාකල් උපදින්නේ තම තමන්ගේ පමණෙන් අඟුලිමාලයෙක්ම තමයි. හැබැයි අන්න හික්මිලා ශාසන ප්‍රතිපදාවක් හරහා දවසක රහතෙක් බවට පත්වෙන්න පුළුවන් කියන පොරොන්දුව තමයි භාග්‍යතුන් වහන්සේ අපිට දෙන්නේ. ඒ පොරොන්දුවම තමයි බුද්ධ ශාසනයක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් හොඳ කට්ටිය ඉක්මවන්න නම් ඉතින් කවුරුත් ඕනේ නැහෙනේ. ඒ කට්ටියට අදාළත් නැහැ එතකොට එහෙමනම්. නේද? එහෙම අවශ්‍ය නැහැ. නෑ අඩුපාඩු සහිතයි, දුර්වලතා සහිතයි. ඒ අඩුපාඩු සහිත, දුර්වලතා සහිත කෙනෙක් මේ බුද්ධ ශාසනයේ ඉක්මීමක් තුලින් අන දවසක මේ විදිහේ ඵලයක්, මේ විදිහේ ශාන්තියක් ලං කරගන්නවා. අන්න ඒකම තමයි මේ බුද්ධ ශාසනයේ බවට පත් වෙන්නේ කියන අදහස මේ තුල අපිට අරගන්න පුළුවන්. ඒකයි මේ නැත්තම් පෙර වැරදි නැති හාමුදුරු කෙනෙක් දැකලා මේ උදානෙ කියන්න තියුණානේ. නේද? එහෙම කියන්න තියුණානේ භාග්‍යතුන් වහන්සේට. නමුත් එහෙම නෙමෙයි. මේ ගන්නේ තෝරා ගන්නෙම පෙර වැරදි සහිත, අඩුපාඩු සහිත කෙනෙක්. මනුෂ්‍යත්වේ නාමයෙන් විවිධ දේවල් වලට අහු වෙලා තියෙනවා, චෝදනා ලැබලා තියෙනවා. හැබැයි ඒ වගේ කෙනෙක් වුණත් අන දවසක මේ ශාසනයේ හික්මීම තුලින් අන්න යම් කිසි විදියක වෙනසක්, පරිවර්තනයක් ඇති කර ගන්න පුළුවන්, ලබා ගන්න පුළුවන් කියන අදහස තමයි භාග්‍යතුන් වහන්සේ මෙතන පෙන්눔 කරවන්නේ. මෙතන ඉදිරිපත් කරවන්නේ. එතකොට මේ අදහස බොහොම වටිනා අදහසක්. ගොඩක් වෙලාවට ගොඩ දෙනෙක් අදහිරිමත් වෙන්න හේතු වෙනවා. මොකද අපි මේ වගේ අඩුපාඩු සහිත කට්ටිය, අපිට මේවා කරන්න බෑ, අපි මේ වගේ තමයි මේ පව්කම් කරන කට්ටිය කියලා ඔන්න ඔය විදිහට අදහිරිමත් වෙන්න හේතු කාරණා බොහෝයි. නමුත් අන්න ඒ අඩුපාඩු සහිත කෙනෙක්ම තමයි දවසක මේ රහතෙක් බවට පත් වෙන්නේ. අර විදිහේ දුර්වලතා සහිත කෙනෙක් තමයි හික්මීමක් ප්‍රතිපදාවක් කරහා ඒ දුර්වලතා යම් පමණකට පාලනය කරගන්න හැකියාවක් ඇති කරගන්න. ඉතින් ඒක නිසා මේ ශාසනය හරය වෙන්නේ ඔය දේ තමයි. එහෙම නැත්නම් අර විදිහට මේ ශාසනයක අවශ්‍යතාවයක් නැහැ ඒ වගේ කට්ටියට. නේද? ඔක්කොම අඩුපාඩු රහිතව ඉපදුණු කෙනෙක්ට පස්සෙන් නැහැ නේ. එහෙම ඕනේ නැහැ. නෑ මේ අඩුපාඩු සහිත කෙනෙක්ට හික්මීමක්, දුර්වලතා සහිත කෙනෙක්ට හික්මීමක්. ඒ හික්මීම හරහා ගියොත් මෙන්න මේ විදිහේ සැනසීමක් ලබා ගන්න පුළුවන්. ඒකම තමයි බුද්ධ ශාසනය වන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ අපිට ගැන හැර දක්වනවා. එතකොට එතන මේ පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ යම් කිසි විදියක කලක් ගෙවිලා හොඳ හික්මීමක් ඇති කරගෙන වෙසෙන අවස්ථාවක තමයි බුදුරජාණන් වහන්සේට මේ ස්වාමීන් වහන්සේව මේ අසල දකින්න ලැබෙන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ භාවනා නියෝගීව මේ භාග්‍යතුන් වහන්සේ ඉන්න අසල ප්‍රදේශයක වැඩ වෙසෙනවා. ඊට පස්සේ මේ හාමුදුරුවන්ගේ චර්යාව අර පෙර චර්යාවන් වලට වැඩිය වෙනස්, පෙර ස්වභාව වලට වැඩිය වෙනස්. එතකොට සඳහන් වෙන්නේ මේ ස්වාමීන් වහන්සේ ආරණ්‍යකව විවේකයට කැමැතිව අර විදියට පිණ්ඩපාතිකව පාංශුකූලිකව මෙන්න මේ විවිධ ඒ විවේකය නැඹුරු කරගත් විවේකයට කැමති ඒ ගුණධර්ම සහිතව අන අර ජනයාගෙන් අමිශ්‍රව ජනයාගෙන් මේ ලෝකයෙන් අමිශ්‍රව අන්න යම් කිසි විදියක කල් ගෙවනවා. ඊට පස්සේ ආදිචිත්ත භාවනානු යෝගීව කල් ගෙවනවා. ඉතින් මෙන්න මේ විදියට කල් ගෙවන මෙන්න මේ විදියට බොහොම හොඳට වැඩ කටයුතු කරගෙන යන මේ ස්වාමීන් වහන්සේ දැක්කහම අර පෙර වැරදි මතක් වෙලා වගේ පෙර තිබුණු අඩුපාඩු මතක් වෙලා වගේ භාග්‍යතුන් වහන්සේ මෙන්න බුද්ධ ශාසනයේ හරය මෙන්න බුද්ධ ශාසනයේ වටිනාකම කියලා තමයි මේ ගාථාව දේශනා කරන්නේ. එතකොට මොකද්ද මේ ගාථාව? අර මං කලින් කිව්ව විදිහට කාට කාටත් ඇහිලා ඇති වැඩි වැඩියෙන් කන වැකෙන ගාථාවක්. කෙසේ නමුත් මේකේ සරල අදහස මතක් කරගත්තොත් අනුපවාදෝ අනුපඝාතෝ, යම් කිසි කෙනෙක්ට වචනයෙන් උපවාද කරන්න යන්නේ නෑ මේ තැනැත්තා. අනුපඝාතෝ, ක්‍රියාවෙන් පීඩා කරන්න යන්නේ නෑ මේ තැනැත්තා. පාතිමොක්ඛේච සංවරෝ, මේ පාතිමොක්ඛේහි සංවර වෙනවා, හික්මෙනවා. මත්තඤ්ඤුතා බත්තස්මි, අර පරණ මතක් කළාද කොයිද මේ හාමුදුරුවෝ මේ පින්ඩෝල බාර අද්දාජි කියන්නේ නිකන් නෙමෙයි, කෑමට යම් කිසි විදිහක ගිජු බවක් ඒ විදිහේ දුර්ලකමක් තිබුණු ස්වාමීන් වහන්සේ කෙනෙක්. එතකොට දැන් කොහොමද මත්තඤ්ඤුචාච බත්ත මත්තඤ්ඤුචා තාච බත්තස්මි, පොජුනේහි පමණ දැනගෙන කටයුතු කරනවා. පන්තංච ස්ට පැමිණිලා ඒ සෙනසුන් ඇසුරු කරගෙන කල් ගෙවනවා. ඒ විදිහේ වෙනසකුත් මේ ස්වාමීන් වහන්සේ තුළ මේ විදිහේ වෙනසකුත් මේ ස්වාමීන් වහන්සේ තුළ නදී පෑනවා නේද? පොඩි
පොඩි බ්‍රේක්ඩවුන් එකක් වුණා ස්වාමීන් වහන්සේ. දැන් හරි ආපහු.
එතකොට මේ විවේක සෙනසුනක් ඇසුරු කරමින් විවේක පරිසරයක් ඇසුරු කරමින් කල් ගෙවනවා. පන්තංච සයනාසනං, අර විදියට විවේක සෙනසුන් ඒ වගේ පරිසරයක් ඇසුරුකට කල් ගෙවනවා. ඊට පස්සේ ආදිචිත්තේච ආයෝගෝ, මේ විදිහේ ආදිචිත්ත භාවනාවක් ඒ විදිහේ ප්‍රතිපදාවක් සඳහා කැප වෙලා තමයි මේ ස්වාමීන් වහන්සේ කල් ගෙවන්නේ. අන අන්තිම වචනේ මොකද්ද, වාක්‍ය මොකද්ද? ඒතං බුද්ධාන ශාසනං, මේක තමයි බුදුවරුන්ගේ අනුශාසනාව, මේක තමයි බුදුවරුන්ගේ ශාසනය කියලා භාග්‍යතුන් වහන්සේ සතුටු වාක්‍යයක් ප්‍රකාශ කරනවා මේ ස්වාමීන් වහන්සේව දැකලා. එතකොට ඔන්න ඕක තමයි නිධානය, මේ අපි අහලා පුරුදු ගාථාව. එතකොට සාමාන්‍ය ගත්තොත් දැන් අපි යම් යම් ජීවිත ගෙවනවා වෙන්න පුළුවන්. හරි, කාටවත් ඒක ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය නැහැ. මම මේ විදිහේ පව්කම් කරමින් තමයි ඉන්නේ, නැත්නම් මේ විදිහේ නොමනාගති පැවතුම් සහිතව තමයි ඉන්නේ, මේ විදිහේ දුර්වලතා සහිතව තමයි ඉන්නේ. ඉතින් ওই ටික ඔක්කොම කාට කාටත් සාධාරණයි. මේක මනුස්සත්වයේ නාමෙන් වගේ ලැබිලා තියෙනවා, ඒක අපිට උරුම වෙලා තියෙනවා. එතකොට ওই විදිහට තමයි මේ ස්වාමීන් වහන්සේත් මේ කතාවේ සඳහන් වන ස්වාමීන් වහන්සේත් ඒ මුල් අවදීදී කල් ගෙව්වේ. එතකොට ඒක පුදුමයක්, ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. අපි කවුරු කවුරුත් ඉන්නේ ඒකම මෝඩකමක තමයි. එතකොට විවිධ විදිහේ අඩුපාඩු එක්කෙනා කෙනා ළඟ තියෙනවා. සමහර වෙලාවට විවිධ ඇබ්බැහි, විවිධ පාපී වැඩ වගේ දේවල් ඔස්සේ අපි කටයුතු කරනවා වෙන්න පුළුවන්. තව කෙනෙක් ඉරිසියා මාන ගති ඔස්සේ ඒවට අනු අහු වෙලා කටයුතු කරනවා වෙන්න පුළුවන්. තවත් සමහරු අර තම තමුන්ටම දෙස් දිදි තමුන්ගේම අඩුපාඩු දකිමින් තමුන්ගේම දුර්වලතා දකිමින් මොනවා හරි දෙයක් කරන්නෙත් නැතුව, රසාවක් කරන්නෙත් නැතුව ගෙවල් දොරල් වලට වෙලා ගෙදර මිනිස්සුන්ටත් දොස් කිය කිය, වටපිටාවේ උන්ටත් දොස් කිය කිය ඔහොම කල් ගෙවනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදියට විවිධ විදිහේ ස්වභාව අඩුපාඩු සහිත කට්ටිය තමයි කවුරු කවුරුත් ඉන්නේ. ඒක ඉතින් වෙනසක් නෑ. හරි, අර විදිහට මේ අපි නම් මේ විදිහේ පව්කම් කරන්නේ නෑ කිව්වට වෙන විදිහක මොනවදෝ එකක් අපි ළඟත් තියෙනවා. හරි, ඉතින් එහෙම මිනිස්සුනේ, එහෙම පුද්ගලයෝනි ඉන්නේ කවුරු කවුරුත්. එතකොට ඒ වගේ කෙනෙක් මේ වචනෙන් සමහර විට කෙනෙක්ට උපවාද කරනවා. හරිද? එහෙම නැත්නම් ක්‍රියාවෙන් කෙනෙක්ට පීඩා කරනවා. එහෙම නැත්නම් මේ තැනැත්තා ගාව අසංවර ස්වභාවයක්, සීලයක්, ඒ විදිහේ ප්‍රතිපදාවක් නැති ස්වභාවයක් මේ තැනැත්තා තුළ තියෙනවා. එහෙම නැත්නම් අර විදිහට ආහාරයට ගිජුකමක්. දැන් මේ පින්ඩෝල බාරද්දාජ ස්වාමීන් වහන්සේට නම වැටිලා තියෙන්නේ ඒ හා සම්බන්ධ. ආහාරයට ගිජුකමක්. එහෙම නැත්නම් අර එක එක ලොකුකම්, උඩඟුකම්, මාන, ඉරිසියා වගේ ගති. ඒ වගේ ඒවා තියෙන්න පුළුවන්. හරි, ඔන්න ඔය විදිහේ විවිධ අඩුපාඩු දුර්වලකම් සහිත කෙනෙක් තමයි මේ ඉන්නේ. ඊට පස්සේ අර විදිහේ විවේක සෙනසුණක්, ඒ වගේ දෙයකට මනාපයක්, ප්‍රියභාවයක් අපේ හිතේ නැහැ. අපි සාමාන්‍යයෙන් සද්දබද්ද වලට, පිරිස් අතර ගැවසෙන්න, ඒ වගේ දේවල් වලට තමයි අපේ හිත බඳින්නේ, ඇලෙන්නේ. සාමාන්‍යයෙන් මේ අද ලෝකේ මේ මාධ්‍ය භාවිතයත් එක්ක අපේ හිත නිතරම අවබෝධ කරන දේ තමයි මේ ഘോഷාව තියෙන තැන සත්‍ය තියෙනවා කියලා. ඒක කවුරු කවුරුත් අහුවෙන දෙයක් තමයි. මොකද හේතුව මේ හිත තුලත් ഘോഷාව මිසක් නිහඬ බවක් අගය කරන ගතියක් නැහැ. ඉතින් හිත තුල ഘോഷාව අගය කළා පුරුදු මේ තැනැත්තාට නිරන්තරයෙන් අදහසක් එනවා මේ ഘോഷා කරන තැන සත්‍ය තියෙනවා කියලා. ഘോഷාව දිහාවට තමයි අපේ ආකර්ෂණය තියෙන්නේ. ඉතින් ඔන්න මොකද වෙන්නේ? ඔන්න මීඩියා කැම්පේන්, එක එක ප්‍රොමෝෂනල් කැම්පේන් වලට නොදැනීම අහුවෙනවා. කට්ටිය පිරිසක් එකතු වෙලා ලොකුවට ഘോഷා කරලා මොනවා හරි වැඩක් කරොත් අපි හිතනවා හරිනේ මේකනේ උනේ, මේක තමයි සත්‍ය. ඈ එහෙම කියලා අන්න ඒකට අහුවෙනවා. හොඳම උදාහරණය තමයි ඔය 2019 ජනාධිපතිවරණේ අප්පටසිරි තිබුණු ഘോഷාවක්. ඔන්න එනවා, මෙන්න එනවා, මුස්ලිම් එවුන් ඔන්න මරන්න එනවායි කියලා මේ ළඟ ළඟ එනවා. දැන් මේ නිස්සාරණවණියවටත් ඔය මල්වාන ප්‍රදේශයේ මේ මුස්ලිම් ඒ ඉස්ලාම් භක්තිකයෝ, මුස්ලිම් ජාතිකයෝ ඒ ලොකු පිරිසක් ඉන්නවා. එතකොට නිකන් මෙහෙටත් කොයිලා අනතුරක් ඒත් දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ මාර වැඩේ කියලා ඔන්න ඔය ගානට නිකන් මේ ළඟ STF කැම්ප් එකක් තියෙනවා, ඒගොල්ලන්ටවත් කෝල් කරලා ආරක්ෂාවක් ඉල්ල ගන්න කියලා එන්නේ ගානට නිකන් අමුතු බීතිකාවක් හැදුවා. හරි, අම්මෝ කට්ටි ඔක්කොම එකට අහු වුණා, බය වුණා. ඈ ඉතින් ඒකනේ ස්වභාවය. ඊට පස්සේ අර කැල නිගඟ පලාගෙන ප්ලාස්ටික් බෝතලයක නාගලෝකෙන් අන්න කවුදෝ මොකද්දෝ ඇවිල්ලා කොහොම හරි මාගෝසාවක් කරා. මාගෝසාවක් කළා අන්න මේක තමයි වැඩේ කියලා ඔක්කොමලා ගිහිල්ලා ඔන්න ඡන්දෙ දුන්නා. දුන්නට පස්සේ නොදුරේදීම, නොබෝ කලකදීම තේරුණා මේ ഘോഷාව තියුණ තැන සත්‍ය තියුණේ නැහැ කියන දේ අන්න බොහොම පැහැදිලිව දැක දැනගන්න ලැබුණා. ගන්න අපේ හිතේ තියෙන දුර්වලකම තමයි ඔය. අපිට අගාලා අර දෙයට අහු වෙනවා. ඒ මොකද අපේ හිත අපි පුරුදු කරලා තියෙන විවේකයට අර විදිහේ නිශ්ශබ්දතාවයකට නෙමෙයි මේ වෙනුවට අනිත් පැත්තෙන් මහා ഘോഷාවකට, කලබලයකට තමයි අපේ හිත ආකර්ෂණය වෙන්නේ. එතකොට මේ විවේක හිතක් ගොඩක් කලවට නැහැ. ඊට පස්සේ මේ අදිචිත්ත භාවනා කියන්නේ මේ සමත විපස්සනා භාවනා. එතකොට සාමාන්‍ය දැන් ඒ වගේ භාවනාවකට කැපෙච්ච හිතකුත් අපි ළඟ නැහැ. හරිද? ඒ විදිය දෙයකට ආකර්ෂණයක් නැහැ. ඒ විදිය දෙයකට වෙලාවක් අපි යොදන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාවයකින් මේ ගාථාවේ කියන ඒවා ඔක්කොම අනිත් පැත්ත තමයි ගොඩක් වෙලාවට අපි ළඟ තියෙන්නේ. ඒකට නිකන් අධෛර්යමත් විය යුතු නැහැ. මේ පින්ඩෝල බාරද්දාජ හාමුදුරුවෝ ඉන්දියෙත් එතන, අපි කවුරු කවුරුත් ඉන්නේ එතන. හරිද? එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනය කියලාම පෙන්නන්නේ මොකද්ද? අන්න අර විදිහේ දුර්වලතා සහිත, අර විදිහේ අඩුපාඩු සහිත කෙනෙක් අරගෙන යාවි හික්මෝනෝ. හික්මෝනෝ. ඒ හික්මීම හරහා අන්න මේ විදිහේ වෙනස් ස්වභාවයක් ඇති කෙනෙක් බිහි වෙනවා, ඇති වෙනවා. අන්න ඒකම තමයි මේ බුද්ධ ශාසනය වෙන්නේ. අර විදිහට නොහික්මුණු අඩුපාඩු සහිත කෙනෙක් අරගෙන එයාව යම් කිසි විදියක පරිණාමයකට ලක් කරනවා. ඒ ක්‍රියාවලියම තමයි බුද්ධ ශාසනය. ඒ ක්‍රියාවලියම තමයි බුදුවරුන්ගේ අනුශාසනාව විදියට පෙන්වන්නේ. ඔන්න ඒකට කියන්නේ අන්න බුදුරජාණන් වහන්සේ කියනවා, සඳහන් කරනවා, මම නිකන් හරියට මේ අස්සයෝ හික්මෝන ට්‍රේනර් කෙනෙක් වගේ, හෝස් ට්‍රේනර්ස්ලා කියන්නේ අර අස්සයොන්ව හික්මෝන පුහුණුකරුවෙක්. එතකොට සමහර නෙමෙයි, අස්සයෝ දැන් මුලින් ගේනකොට මොකද්ද, ඔය කැලෑවෙන් අල්ලගත්තා වගේ අස්සෙක් තමයි අරගෙන එන්නේ. එතකොට ඌ ගෙන් පයින් පාරක් කෑවොත් ආයි දත් ටික බඩටම යනවා. ආයි ගහනවා පයින්, ආයි හිතාගන්න බැරි ගැහිල්ලක් ගහන්නේ පයින් ගහනකොට. එක පාරක් හරියට වැදුනොත් ජීවිතෙත් කෙලවර වෙන්න පුළුවන්. ඒ විදිහේ කුලප්පු කුළු ගති සහිත අස්සෙක් තමයි මේ කැලෙන් අරගෙන එන්නේ. ඊට පස්සේ හෝස් ට්‍රේනර්ස් ලගාව මේ කැලෙන් අල්ලගත් අස්සයව හික්මවන්න සුදුසු උපක්‍රම තියෙනවා. ක්‍රමානුකූලව හික්මවනවා. එතකොට ඒ විදිහේ හික්මවීමක් සිද්ධ කරනවා. එතකොට අන්න භාග්‍යතුන් වහන්සේගේ හික්මීම තමයි මේ පියවරෙන් පියවර සඳහන් කරන්නේ. මේ විදිහේ හික්මීමක් මම සිද්ධ කරනවා කියලා. අන්නේ හික්මීම තුලින් අපි තව මාස කීයක්, අවුරුදු කීපයක්, ඔය වගේ කාලයක් ඇතුළත අන්න හික්මුණු අස්සෙක් හදාගන්න පුළුවනි. ඒ අර කුළු ගතිම තමයි අනිත් පැත්තට පරිවර්තනය වෙන්නේ. අඩුපාඩුම තමයි අනිත් පැත්තට පරිවර්තනය වෙන්නේ. අර ඒ තියුණු කුළු ගති, ඒ සඳහා තියුණු ඒ එනර්ජි එක ශක්තිය, අඩුපාඩු සඳහා යෙදවිලා තියුණු එනර්ජි එක ශක්තිය යම් කිසි සුදුස්සක් කිරීම සඳහා, යම් කිසි ප්‍රයෝජනවත් දෙයක් කිරීම සඳහා යොමු කිරීම තමයි මේ ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ. අර කුළු ගාතු පාපු අස්සයම දැන් ඔන්න වෙනත් විදිහේ ස්වභාවයක් පෙන්නුම් කරනවා. එතකොට මේ එක්තරා විදිහක එකම එනර්ජි එක තමයි. එකම එනර්ජි එක, හැබැයි ඒ එනර්ජි එක අර ඩිස්ට්‍රක්ටිව් පැත්තට ගියපු එනර්ජි එක ප්‍රොඩක්ටිව් පැත්තට පරිවර්තනය කිරිල්ලක් තමයි මේ තියෙන්නේ. හරි. එතකොට එනර්ජි එක නසලා හරියන්නේ නැහැ එක පැත්තකින්. තමන් ළඟ අර අඩුපාඩු, දුර්ලකම්, පාපී ක්‍රියා විදිහට තියෙන එනර්ජි එකම දවසක වෙනත් එනර්ජි එකක් බවට පත් වෙනවා. ඔය දෙගොඩ තලා යන වතුරම තමයි ජලවිදුලි බලාගාරයක නිවැරදිව යොමු කරොත්, ඒ චැනලින් ෆනලින් කරොත් අන්න විදුලිය නිපදව ගන්න පුළුවන් වෙන්නේත් ඒ ශක්තියෙම තමයි. එතකොට එන්නේ වගේ දෙයක් මේ අස්සෙක් හික්මවීමක් වගේ, මේ විදිහ හික්මවීමක් කරහා අන්න මේ කී විදිහේ සැනසීමක්, මේ කී විදිහේ වෙනසක්, පරිවර්තනයක් ලබා ගන්න පුළුවන් කියන අදහස බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ. ඒ වෙනස පරිවර්තනයම තමයි මේ බුද්ධ ශාසනය බවට පත් වෙන්නේ. ඒ එනර්ජි ට්‍රාන්ස්ෆර් එකම තමයි මේ බුදුන්ගේ අනුශාසනාව වෙන්නේ. එතකොට ගොඩ දෙනෙක් හදනවා මේ එනර්ජි එක නසන්න. නැසීම නෙමේ ක්‍රමවේදය. ඒ වෙනුවට ඒක නිවැරදි ආකාරයකින් වෙනස් දිශාවකට, ඩිස්ට්‍රක්ටිව් දිහාවකට නොවි ප්‍රොඩක්ටිව් දිහාවකට චැනලින් ෆනලින් තමයි ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් එන්නේ විදිහේ හික්මවීමක් ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ ලබා දෙන්නේ. අන්න කියනවා අර ඉස්සර වචනෙන් උපවාද කරා, දැන් උපවාද නොකර ඉන්න උත්සාහ ගන්නවා. ඉස්සර අර විදිහේ විවිධ කට්ටියට පීඩා කරා, දැන් පීඩා නොකර ඉන්න උත්සාහ ගන්නවා. ඉස්සර අර විදිහට කිසිම සංවරයක් තිබුණේ නැහැ, දැන් පාතිමොක්කේ සංවර වෙන්න උත්සාහ ගන්නවා. සීලයක හික්මෙන්න උත්සාහ ගන්නවා. ඉස්සර අර විදිහේ කිසි පාලනයක් නැතුව ඔහෙ කාගෙන කාගෙන, ප්‍රමාණයක් නැතුව, වේල් ගණනක් නැතුව මේ විදිහට කාලා පුරුදු මිනිස්සයම දැන් යම් කිසි විදියක පමණ දැනගෙන ආහාර ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉස්සර අර විදිහේ පිරිස් අතර ගැවසෙමින් ඉඳිය මේ තැනැත්තා, ഘോഷා වගේ කරමින් ඉඳිය මේ තැනැත්තා, අන දැන් විවේකයක් නිහඬ බවක් අගය කරන්න පුරුදු වෙනවා. ඉස්සර අර විදිහේ වල්මත්තුණු හිතකින් ඉඳපු මේ තැනැත්තා දැන් සමත විදර්ශනා භාවනානුයෝගීව කල් ගෙවනවා. එතකොට මෙන්න මේ විදිහේ වෙනසක් ඇති කරගත්ත පමණින් අර කෙලෙස් බල බිඳෙන්නේ නැහැ. මේ විදිහේ අදහසක් ඔළුවට දාගත්ත පමණින් අර අඩුපාඩු නැති වෙලා යන්නේ නැහැ. ඒකට දෙන්න ඕනේ කාලයක්. හරිද? අන්න ටයිම් ෆැක්ටර් එක තමයි මෙතෙන්දී වැදගත් වෙන්නේ. දැන් අපි හිතමු අපේ දැන් අද කාලේ හැටියට විද්‍යාඥයෝ කියනවනේ නිකන් change your brain, change your mind කියලා. නිකන් මේ මොළය වෙනස් කරගන්න, ඒකට අනුව මනස වෙනස් වෙනවා කියලා. එතකොට මනස කියන එකේ යම් කිසි විදියක භෞතික නිරූපණයක් වගේ තමයි යම් පමණකට ඔය මොළය විදියට අපිට දකින්න ලැබෙන්නේ. මොළය තුල ක්‍රියාකාරීත්වය ගොඩක් සංකීර්ණයි. අන තියෙන ඇඩ්වාන්ස්ම සුපර් කම්පියුටර් එක තමයි තියෙන්නේ. හරි. එතනින් එහාට ගියපු සුපර් කම්පියුටර් එකක් තාම හදාගන්න බැරි වුණා. හරි. එතකොට ඒ වගේ ඒ සංකීර්ණ ඉන්ද්‍රියක් දිහා බැලුවහම, අන්න ඒ තුල ක්‍රියාකාරීත්වය බැලුවහම, අන්න වැරදි ඇබ්බැහි වලට අහු වෙලා ඉන්න කෙනෙක්ගේ ස්වභාවය, ඒ කෙනෙක්ගේ ඒ මොළය තුල වැඩ කරන පරිපත, අන්න කොහොමද ක්‍රියාත්මක වෙන්න වැඩ කරන්නේ කියලා බලද්දී, අන්න ඒ අඩුපාඩුව වෙනස් වෙනවා නම්, ඒ අඩුපාඩුව නැති වෙලා යනවා නම් දවසක, අන්න එතකොට අර පරිපතත් වෙනසකට ලක් වෙනවා. ඒ පරිපත වෙනුවට අලුත් පරිපත හැදෙනවා. ඔය නියුරෝප්ලාස්ටිසිටි කියන ටොපික් එක යටතේ පොඩ්ඩක් ඔය ටෙඩ් ටෝක් එකක් වගේ රිසර්ච් කරලා බැලුවොත් ඔය විස්තර අනන්තවත් තියෙනවා. එතකොට අපි හිතමු මේ මොළයේත් ව්‍යුහාත්මක යම් යම් වෙනස්කම් සිද්ධ විය යුතුයි. ඒවා දවසෙන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අර කැලවල් වල අඩිපාරවල් වගේ තමයි ඔය තියෙන පරිපත. ඒවා ට්‍රේන් කරලා පුරුදු කරලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔය කැලේක අඩිපාරක යන්න යන්න ඒ පාර ලොකු වෙලා නිකන් කරත්ත පාරක් වගේ වෙලා එනවා. යන්නේ නැතිකොට මොකද වෙන්නේ? කාලයක් යනකොට අර කැලෙන් වැහිලා යනවා. තනකොළ වැවෙනවා. ඉතින් එන්නේ වගේ දෙයක් තමයි මේ අපේ මනසේ නැත්තම් මොළයේ ක්‍රියාකාරීත්වයත්. යම් යම් දේවල් පුරුදු කරලා තියෙනවද ඒක ප්‍රබලයි. ඒ පාර හොඳට ලොකු වෙලා හැදිලා තියෙන්නේ. යම් දේවල් අලුතෙන් පුරුදු කරනවද ඒ පාර දුර්වලයි. ඒක හැදෙන්න කල් යනවා. ඉතින් ඒක නිසා මේ නියුරෝප්ලාස්ටිසිටි කියන ටොපික් එක යටතේ කියන්නේ මේ ප්ලාස්ටික් බ්‍රේන් එකක් තියෙන්නේ. මේක නිකන් මැටි පිඩක් වගේ ඕන හැඩයකට හරවන්න පුළුවන්. හැබැයි ඒ සඳහා යම් කාලයක් දිය යුතු, නිකන් ඕවර්නයිට් රැලි වෙනකොට මේ දේ කරන්න බෑ. එන්නේ විදිය අදහසක්. දැන් අපි පහුගිය දවසක ඔය පොඩි ළමයින්ත් එක්ක ක්‍රියාකාරකමක් කරා, ටච් ටයිපින්. ඒ කියන්නේ කීබෝඩ් එක දිහා බලන්නේ නැතුව ටයිප් කරන්න පුළුවන්, ටච් ටයිපින්. එතකොට මේ අතේ ඇඟිලි 10ම පාවිච්චි වෙනවා. අර කෝකෝ ටයිපින් නෙමේ, කෝකෝ කියලා අර කෝ කෝ අර අකුර කෝ මේ අකුර කෝ F අකුර කියලා හොයන කෝකෝ ටයිපින් නෙමේ. ඒ වෙනුවට කීබෝඩ් එකේ ඇඟිලි ටික තියාගෙන වෙන කොහෙදෝ බලාගෙන ටයිප් කරන්න පුළුවන්. ඒකට මොකද්ද වෙන අවශ්‍යතාවය? අර ඇඟිල්ලක් ඇඟිල්ල වෙන වෙනම ට්‍රේන් කරලා තියෙන්න ඕනේ. යම් අකුරක් කිව්වහම ඒ ඇඟිල්ල ඉබේ යන්න ඕනේ අකුර ගාවට. අය නිකන් කෝයේ අකුර කියලා හොයන්න දෙයක් නැහැ. දබර ඇඟිල්ල නම් දබර ඇඟිල්ල වම් මතේ නම් වම් මතේ දබර ඇඟිල්ලෙන් F අකුර උඩ තියාගෙන ඉන්නකොට R T G B V කියන අකුර වලට යන ඩිරෙක්ෂන් එක අන්න එයාට ප්‍රෝග්‍රෑම් වෙන්න ඕනේ මේක ඇඟිල්ලට. R කිව්ව ගමන් F වල ඉඳලා ඉස්සරහට පයින්නවා වමට බරව. Y කිව්ව ගමන් අන්න T කිව්ව ගමන් F වල ඉඳලා ඉස්සරහට පයින්නවා දකුණට බරව. අන්න මේ විදිහට මේක ඇඟිල්ලක් ඇඟිල්ලක් පාසා ට්‍රේන් කරන්න ඕනේ මේ ටච් ටයිපින් වලට. එතකොට මේ අතේ ඇඟිලි පහම ට්‍රේන් කරන්න ඕනේ. වම් අත දකුණු අත දෙකම ට්‍රේන් කරන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් ඒ වගේ ට්‍රේනින් එකක් ගත්තොත් අන්න අර මොළය නිකන් රීප්‍රෝග්‍රෑම් කරනවා වගේ ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. එතකොට මුලින් එහෙම ට්‍රේන් වෙන්නේ නැහැ. ඔය සුළඟිල්ල මුදු ඇඟිල්ල වගේ ඇඟිලි තනියම හොලවන්නත් බෑ. කියන්නේ අනිත් ඇඟිලි එක්ක තමයි එයා හෙර වෙන්නේ. අනේ තනියෙන් හෙලවෙන්නේ නැහැ අනිත් මේ ඇඟිලි නැතුව. නමුත් අර ට්‍රේන් කරන කෙනෙක් එක්ක ඇඟිල්ල 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 අන්න පුහුණු කරනකොට මේ ඇඟිල්ල විතරක් හොල්ලන්න පුළුවන්ද? ඒ ඇඟිලි විතරක් ඉස්සරහට ගන්න පුළුවන්ද? ඒ ඇඟිලි විතරක් පස්සට ගන්න පුළුවන්ද? ඔහොම ඔහොම පුරුදු වෙනවා. අන්න එහෙම පුරුදු වෙනකොට අර පොඩ්ඩක් නිකන් ඔලුව විකාර වෙන ගතියකුත් එනවා අර බැරි වෙනකොට. නමුත් ටික ටික කළා කළා කාලයක් කරනකොට ටිකෙන් ටික අන්න පොඩි පොඩි පුහුණු සැසි පවත්වනකොට දවසට සුළු වේලාවක් අන්න ඒක ඇඟිල්ල ඇඟිල්ල ට්‍රේන් කරනවා. FRFRRFTRG ඔය විදිහට ඔන්න දබර ඇඟිල්ල ට්‍රේන් කරනවා. ඉතින් එහෙම 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 ට්‍රේන් කරනකොට අන්න කලකට පස්සේ කලක් යනකොට පුළුවන් වෙනවා. හරි පුළුවන් වෙනවා. අන්න ඒ ක්‍රියාවලියම තමයි මේ භාවනාවක් ප්‍රතිපදාවක් කියන්නේ. එතකොට මේ මනසේ ඇබ්බැහි අඩුපාඩු වැරදි දිහාවට නැඹුරුවක් තියෙනවා. ඕක සිවුරක් පොරවපු පමණින් සිල් සමාදන් වුණු පමණින් නැති වෙලා යන්නේ නැහැ. ඇතුළේ ඉන්නේ තාම අර පරණ නරුමයම තමයි. හරි. ඒතර ඒක ගැන සැකයක් තියාගන්න ඕනේ නැහැ. ඒක ගැන වෙහෙසක් ගන්න ඕනේ නැහැ. ඒ වෙනුවට මොකද්ද කරන්න ඕනේ? මේක තමයි හික්මීම. මේ දීලා තියෙන මේ ගාතාවේ. ඒක හික්මීම බව දැනගෙන කාලයක් ගෙවෙන්න දෙන්න ඕනේ. ටයිම් ෆැක්ටර් එක කියලා තමයි ඔකට කියන්නේ. හරි. අනේ ටයිම් ෆැක්ටර් එකෙන් ඇත්තටම වෙනසක් වෙනවා. ඒක සඳහා සාක්කියක් තමයි මේ පින්ඩෝල බාරද්දාජ හාමුදුරුවෝ. ඒක සඳහා සාක්කියක් තමයි මෙතන යම් කාලයක් භාවනා කරගෙන ඉඳියද ඒ කරන කට්ටියගේ අත්දැකීම්. හරි. ඒක සඳහා සාක්කියක් තමයි මේ කතා කරන මගේත් අත්දැකීම්. ඉතින් ඕක තමයි මේ බුද්ධ ශාසනයේ බවට පත් වෙන්නේ. හික්මීම දීලා තිනවා මේ අකුර මේ ඇඟිල්ලෙන් මේ අකුර ටයිප් වෙන්න ඕනේ. ඒක තමයි මේ ගාථාවේ තියෙන්නේ. මේ ටික මෙහෙම වෙන්න ඕනේ. F අකුර ටයිප් වෙන්න F අකුරට තියෙන්න ඕනේ දබර ඇඟිල්ල වම් මතේ. R අකුරට ඉදිරියට යන්න ඕනේ. T අකුරට යන්න ඕනේ. G අකුරට පැත්තට යන්න ඕනේ. B අකුරට පහලට එන්න ඕනේ. V එකට එන්න ඕනේ පහලට කියලා. ඔහොම දීලා තියෙනවා. හැබැයි දුන්නට යන්නේ නැහැ නේ ඇඟිල්ල. දුන්නට ඔය කියන විදිහට යන්නේ නැහැ. හැබැයි මොකද වෙන්නේ? මේ තැනත්ත නැවත නැවත FR FR RR FF කී කිය. ඔන්න R F ඉඳලා R වලට යන එක ට්‍රේන් කරනවා. ඊට පස්සේ FT FFTT FTF කී කිය. අන්න F ඉඳලා T එකට යන එක ට්‍රේන් කරනවා. මොම මොම එක අකුරෙන් අකුර ඇඟිල්ලෙන් ඇඟිල්ල නැවත 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 ප්‍රෝග්‍රෑම් කිරිල්ලක් පුහුණු කිරිල්ලක් මේ තුල තියෙනවා. අන්න පුහුණු කරනකොට කරනකොට මොකද වෙන්නේ? අන්න ඇත්තටම ටිකෙන් ටික ඉබේම ඇඟිල්ල R කියනකොට කොහෙටද යන්න ඕනේ කියලා එයා දන්නවා. T කියනකොට කොහෙටද යන්න ඕනේ කියලා එයා දන්නවා. අන්න ඒ වගේ මෙන්න මෙතන අනූපවාදෝ අනූපගහතෝ පාතිමොක්කේච සංවරෝ මතන්නුතාච බත්තස්මින් පන්තංච සයනාසන අදිචිත්තේච ආයෝගෝ. ඔය තියෙන හික්මීම තමයි. ඔය තියෙන කීබෝඩ් එක තමයි. හැබැයි ওই කීබෝඩ් එකේ අකුරු ওই කියන විදිහට වදින්නේ නැහැ. කමක් නැහැ. මේක තමයි ක්‍රමවේදී කියලා දැනගෙන සතියක් දෙකක් මාසයක් දෙකක් අවුරුද්දක් දෙකක් දශකයක් දෙකක් වැටිලා ඉඳියොත් ගොඩ. ආපහු කියන්නම්. සතියක් දෙකක් මාසයක් දෙකක් අවුරුද්දක් දෙකක් දශකයක් දෙකක් කියන්නේ අවුරුදු 10ක් 20ක් වැටිලා ඉඳියොත් ඇත්තටම වැඩේ හරියනවා. මේ බින්ඩෝල බාරක් දාජ හාමුදුරන්ට හරි ගියා වගේ. ඒ තමයි වැඩේ. ගොඩ දෙනෙක් එන්නේ නිකන් මේ හැරෙන තැපෑලෙන් අරගෙන යන්න. අමාරු වෙනවා. අවුරුද්දක් විතර හොඳට වැඩ කටයුතු කරගෙන වැඩසටහන් සංවිධානය කරගෙන ඉන්නවා. ඊට පස්සේ දමල ගහලා මේ ගෙදර තියෙන භාජන ටිකත් පොලේ ගහලා ගෙටත් ගිනි තියලා යන්න යනවා. ඒක තමයි ඉතින් බෑ මම මෙච්චර කාලයක් කරගෙන ඉන්දියා කිසි වැඩක් නැහැ මේකේ කියලා යන්න යනවා. ගිල්ල මොකක් හරි වෙන ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා. ඊට පස්සේ ඒ වගේ එකකට අවධානය යොමු කරනවා. ඒ වගේ දෙයක් හුරු කරනවා. ඒකට ඉතින් මේකේ නැඹුරුව පැත්තක තියලා අර අලුත් නැඹුරුව දිහාවට නැවත න්‍යූරෝ ප්ලාස්ටිසිටි තමයි ඉතින්. නේද? අන ප්ලාස්ටික් බ්‍රේන් එක ආව වෙනස් දිහාවකට හැරිලා පරිවර්තනය වෙලා යනවා. ඉතින් ඒක නිසා මේක ෆුල් ටයිම් කරන්න කියලා අපි කියන්නේ නැහැ. ඒ වෙනුවට ටික ටික දවසට පැය දෙකක් මේක ගැන අවධානෙනින් ඉතුරු පැය 22ම ඔයාගේ පරණ පුරුදු මෝඩකම ඉන්න. ආපහු තවත් පැය දෙකක් හෙටත් අවධානය දෙන්න. ආපහු පරණ පුරුදු මෝඩකමට යන්න. ඒක තමයි ක්‍රමවේදී. ඉස්සර මට මතකයි ඔයා අවුරුදු ගාණක් රැකියාව කරන අතරේ අර දෙලොවක් අතර අතරමං වෙලා නැත්නම් දෙලොවක් අතර එහාට මෙහාට ඇදෙමින් කල්ගත කරන කාලෙදී අන්න ඔය මෙහෙ ඇවිල්ලා එකපාරක් ඔය කටුකුරුන් දෙසායිනාසේගේ දේශනාවක් අහලා ඒක හරි නිකන් ඒ දවස්වල දන්නෙත් නැහැනේ වැඩිය මේ කියන තොරතුරු ඒවා දන්නෙත් නැහැ හරි අලුත්. ඉතින් කටුකුරුන් දෙහාමුදුරන්ගේ ඔය නිවනේ නිවීමේ දේශනාවක් අහන්න ලැබුණා 2014 වගේ. එතකොට 14 වගේ මේ ඇවිල්ලා මේ අඟහරුවාදා සාකච්ඡාවක එදා ඒ දවස්වලත් අඟහරුවාදා කියන දවසත් තියුණා. 2014 මම මේ කියන්නේ. එතකොට ඔය ගී කෙනෙක් විදියට ඔය කෙරවලක මමත් වාඩි වෙලා ඉඳියා. ඒ දවස්වල කරන්නේ අර කටුරුන් දෙසායින්නාංශගේ පහන් කණුවේ දේශනා පටිච්චසමුපාදී දේශනා ඔය 180 ගණන් වලින්ද කොහෙද පටන් අරන් 202ද කොහෙද යනකම් දේශනා ගණනාවක් තියෙනවා. කෙසේ නමුත් ඔන්න ඔය විදිහේ දේශනාවක් තමයි එදා ලොකු ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලා පිරිසයි එතන ඉඳපු ගී කට්ටියයි ඔක්කොම වාඩි වෙලා ඇහුවේ. එතකොට පැයක් එක අහගෙන ඉඳිය ලොකු හැමදෙරුවත් වාඩි වෙලා එතන. එතකොට ඒ විදිහට තමයි ඒ දවස්වල තියුනේ ඔය අඟහරුවාදා උදේ සාකච්ඡාව. කෙසේ නමුත් ඒකට මමත් ඔය කෙන කොනක වාඩි වෙලා ඉඳලා මේ දැන් ලොකු හාමුදුරන්ගේ බණ අහලා තියෙනවා. නමුත් අර රැකී රක්ෂා කරන අතරේ විවේකයක් එහෙම භාවනා කරන්න ලොකු ඉඩක් තියෙන කාලෙකත් නෙමෙයි. නමුත් අර ස්වාමීනාසය ගොඩාක් තොරතුරු දෙනවානේ නිකන් හරි ලස්සන තොරතුරු ඉදිරිපත් කරනවා. දහම ගැන කරුණු ඉදිරිපත් කරනවා. ඉතින් ඒ පැත්තට පොඩි ආසාවකුත් තියුණා ඒ දවස්වල මොනවද මේ කියන්නේ කියලා දැනගන්න. ඉතින් කෙසේ නමුත් ওই විදිහ එකක් ඇහුවා. ඊට පස්සේ 2014 ඉඳලා 2017 වගේ වෙනකම් ඒ අවුරුදු 3ක් විතර කාලයක් නිකන් අතරමැද දෙලොවක් අතරමැද. එතකොට ඒ කාලෙදී අර ওই වැඩට යනකොට එමු උදේ පැය එකමාරයි අවස පැය දෙකයි ඔයාගේ ගානක් අතරමඟ ගමනින්. එතකොට ඒ දවස්වල අර යටින් අර ස්වාමීන් වහන්සේගේ ඔය පහන් කණුවේ දේශනා ඊට පස්සේ ඔය නිවනේ නිවීමේ දේශනා ඒ ටික නිකන් ප්ලේ වෙනවා. එතකොට ප්ලේ වෙනකොට මේකට ලොකු අවධානයක් නැහැ වාහනයක් කියලා උන ගම. හැබැයි අන්න කෙනෙක් කියනවා එහෙම බණ අහන්නත් හොඳ නැහැ කියලා. නමුත් ඉතින් අර ට්‍රැෆික් එකේ ඉන්නකොට ඔන්න ටිකක් ඇහෙනවා. යම්කිසි ආකර්ෂණයේ දනවන කාරණාවක් කිව්වහම මේකට අවධානය යනවා. ඉතින් ඔහොම අවුරුදු ගානක් ඕක බෑග්ග්‍රවුන්ඩ් එකකින් වගේ ප්ලේ වුණා. එතකොට ওই පහන් කණුවේ දේශනා අහලා තිනවා මම තුන් පාරක් විතර එකම 200 ගානක් තුන් පාරක් විතර ප්ලේ වෙලා තියෙනවා. නිවනේ නිවීමත් ඒ වගේ තමයි. එතකොට එහෙම ප්ලේ වෙනකොට අර පළවෙනි පාර තේරුණාට වැඩිය ආපහු 202ක්ද කොහෙද ගිහිල්ලා මුලට එනකොට ආන්න කලින්ට වැඩිය තේරෙනවා. ඉතින් ඔහොම ක්‍රමානුකූල පරිවර්තනයක් තමයි වෙන්නේ. එහෙම නැතුව දවසෙන් දෙකෙන් මේක ඔක්කොම වෙනස් කරන්න බෑ. මේක සාධාරණ නැහැ. ඉතින් ඒක නිසා මේක හික්මීම බව දැනගන්න. කීබෝඩ් එකේ මෙන්න මේ අකුරු මේ ඇඟිලි වලින් ටයිප් වෙන්න ඕනි. හැබැයි ටයිප් වෙන්නේ නැහැ නේ ගැහුවට. වෙන ඒවා තමයි ටයිප් වෙන්නේ. කමක් නැහැ. හික්මීම මේක බව දැනගෙන කාලෙට ගෙවෙන්න දෙන එක තමයි අවශ්‍ය වෙන්නේ. අනූපවාදෝ අනූපගතෝ අර වෙන කෙනෙක්ට උපවාද කිරීම වෙන කෙනෙක්ට ක්‍රියාවෙන් පීඩා කිරීම නොකළ යුතුයි කියලා කියනවා. පාතිමොක්කේ හික්මීමක් එහෙම නැත්නම් සීලයේ හික්මීමක් ඇති කර ගන්න ඕනි කියලා කියනවා. බොජුනේ පමණ දැනගෙන ආහාර ගන්න කියලා කියනවා. අර විදියට විවේක සෙනසුණක් ඇසුරු කරගෙන ඉන්න කියලා කියනවා. අධිචිත්ත භාවනාවක් වඩමින් ඉන්න කියලා කියනවා. හැබැයි ඕවා කිව්ව පමණින් කරන්න බෑනේ. සිල්පද කැඩෙනවා බිඳෙනවා වචනින් එක එකට බයිනවා ඊට පස්සේ විවිධ දේවල් වලින් පීඩාවටපත් කරනවා ඊට පස්සේ පෙරේතකමත් හොඳ හැටියට තියෙනවා උදේ ඉඳලා රෑ වෙනකම් කනවා. ඉතින් ඔහොම තමයි. හරි. දැන් ඔය භාවනාවක් ප්‍රතිපදාවක් වඩන කෙනෙක්ට නිකන් තමුන් එක්ක පරීක්ෂණයක් කරන්න පුළුවන්නේ. රාත්‍රී කෑම වේල වගේ නොකා ඉඳියොත් මොකද වෙන්නේ? ඉතින් ගෙදර කට්ටිය ඔක්කොම වට වෙලා එනවා. අම්මෝ මැරෙයිද දන්නේ හෙට වෙනකොට, අම්මා මැරෙයිද දන්නේ හෙට වෙනකොට තාත්තා කියලා. ඔන්න බලහත්කාරයෙන් හරි මොනවා හරි කවන්න ගෙදර කට්ටිය සූදානම් වෙනවා. අර වට වෙලා මොකද්ද ඉන්න ඉන්ටර්වෙන්ෂන් එකක් කියලා කියන්නේ. ඔයා රාත්‍රියට කෑම ගන්න ඕනි. අපි මේ පිරිසක් විදියට එකතු වෙලා ඇවිල්ලා කියන්නේ. කියලා අන්න එහෙම එන්න පටන් ගන්නවා. කෙසේ නමුත් අපි හිතමු නිකන් රෑ කෑම වෙල නොකා ඉඳියොත් උදේ වෙනකොට මැරිලා තියෙද කියලා පොඩ්ඩක් බලන්න පුළුවන්. හරි, එහෙම ට්‍රේන් කරන්න ඕනේ. නැත්නම් එකපාරට මෙතන ඇවිල්ලා විකාල භෝජනේ සමාදන් වුණ ගමන් අම්බෝ මාර ආවේශ වෙනවා ටිකක් කළා යනකොට. හරි, රාත්‍රී ඇරිලා අර කිරියේ පිටියේ සීනි ඔක්කොම තියෙන ඒවා කලවම් කරගෙන පල්ප් එකක් දාගෙන බඩට ඔබා ගන්නවා. පවුද උදේ ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේ පාපෝච්චාරණයක්. මොකද්ද? ඊයේ රෑ එකට වගේ මාර ආවේශයක් වගේ වෙලා ඇහැරුණා. කිරි බෝතලේ, පිටි බෝතලේ, සීනි බෝතලේ ඔක්කොම ටික කලවම් කළා. මම පල්ප් එකක් හදලා කෑවා කියලා. අර පොඩි ඒ කාලේ අර සීනි බෝතලේ අහුනොත් දෙන්නේ වැඩි. අම්මලා තියන්නේ නැහැ නේ සීනි බෝතල් පිටි බෝතල් අහුවෙන්න තියන්නේ නැහැ. තිබ්බොත් මොකද වෙන්නේ? සීනි එකයි පිටි එකයි දාගෙන අර පල්ප් එකක් හදාගෙන මූ කාලා හොඳට මත් වෙලා වැටිලා ඉන්නවා එනකොට. හරි, ඉතින් ඒ වගේ තමයි. අර පොඩි එකෙක් සීනි බෝතලයක් පිටි බෝතලයක් අහුනොත් මොන වගේද? එකපාරට විකාල භෝජනයක් ආව සමාදන් වුණොත් එීම මාර ආවේශයක් වගේ එකක් එනවා රෑ වෙනකොට. එහෙම නෙමෙයි, ගෙදෙද්දිත් පොඩ්ඩක් කායම අඩු කරලා බලලා එන්න ඕනි. ඉතින් ඔය කාලා කාලා ස්මෘත්තාව දාලානේ ගොඩදෙනෙට ඉන්නේ කොහොමත්. ඈ, ඔය ඇඟ ඇතුලේ අවුරුදු ගාණක් දුවන තෙල් තට්ටුවක් තියෙනවා, චරට ගබඩාවක් තියෙනවා. එක වේලක් මගහැරුණා කියලා මැරෙන්නේ නැහැ. හරි, ඔය නිකන් පොඩ්ඩක් ඔබලා බලන්නකෝ. ඔය හම අල්ලලා බලන්න නිකන් අර ඇඟිලි දෙකෙන්. එතකොට හම අල්ලන්න බැරි මොකද? තෙල් හින්දා. හරි, හමත් එක්ක තමයි තෙල් තට්ටුව අහුවෙන්නේ. එතකොට තෙල් තට්ටුවේ තරම හිතාගන්න පුළුවන්. ඔය බඩේ වගේ ඇඟිලි දෙකකින් පොඩ්ඩක් හම විතරක් අල්ලලා බැලුවොත් අහුවෙන්නේ නැහැ. අතම ඕනේ හම අල්ලන්න. ඇයි එච්චරට තෙල්? හරි, එහෙම තමයි තෙල් තියෙන්නේ. ඒ මද ඔය අවුරුද්දක් විතර දුවන්න ආහාර තියෙන ඕක ඇතුලේ. හරි, ඒක නිසා එක වෙලක් කෑවේ නැහැ කියලා ඔක මුකුත් වෙන්නේ නැහැ. ඉතින් කන් නැතුව ඉඳලා බලන්න පුළුවන් කියලා තමයි මම මේ කියන්නේ. කන් නැතුව ඉන්නවයි කියන්නේ ඉන්න කියන්නේත් නෑ මං. එක දවසක් ඉඳලා බලන්න මොකද වෙන්නේ කියලා. කලන්ත දාලා ඇඳන් වැටේද රාත්‍රියේ පහෝද උදේ ඇහැරෙන එකක් නැද්ද කියලා බලන්න ඕනි. රාත්‍රී කෑම වේල හොඳයි. රාත්‍රී කෑම කාලා නිින්දට යන එක නේ කරන්. එතකොට ඒක කොහොමත් වෙහෙසකට වැඩිය නිකන් අර ඇඟේ තර වෙන්න තමයි පාවිච්චි වෙන්නේ. ඒකනේ ඔය ගොඩදෙනේ රැට කෑලා කාම ක්‍රීඩා කරන්නේ. ඒ කාපු එක ගෙවන්න ඕනේ. ඊට පස්සේ නිදිය ගත්තට කමක් නැහැ. කෙලින්ම නිදිය ගත්තොත් ඒක තැම්පතුවක් විදියට තමයි එකතු වෙන්නේ ගොඩක් වෙලාවට. කෙසේ නමුත් ඒ විදියේ පරීක්ෂණයක් කරලා බලන්න පුළුවන්. නිකන් කොහොමද මේ වේලන් නොකා ඉදියොත් මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ඉඳලා හිටලා හරි විවේකයක් හදාගෙන බලන්න පුළුවන්. දවසට පැයක් හරි තමුන්ට විවේක වෙන වෙලාවක් හදාගත්තොත් වටිනවා. ගොඩ දෙනෙත් එහෙම විවේකයක් නැහැ. ගෙවල් දොරවල් වල ඉන්න ගමන් පැය භාගයක් මට මාත් එක්ක තනි වෙලා ඉන්න පුළුවන් විවේකයක්. කාත් එක්කවත් කතා නොකර ඉන්න පුළුවන් විවේකයක්. නිකන් පොඩ්ඩක් හුලම් වැඩි වැඩි ඉන්න පුළුවන් වෙලාවක්. ඒ වගේ වෙලාවක් හදාගත්තら නරක නැහැ. ඔය පාක්කේම උනත් තියෙන නිකන් ගෙදර යන කලින් පාක් එක ගාව පඩන් අතර වෙලා පාක් එක වටේ පොඩි රවුමක් ගිහිල්ලා එනවා. සපත්තු සරපුත් නැතුව පුළුවන් නම් ගිහිල්ලා එනවා. අන්න ඒ විදිහේ විවේකයක්. පාක් එකේ කට්ටිය කතා කරන්නේ අර විවේකය නැති කරන්නේ ඒක නෙමෙයි නේද අවශ්‍යතාවය. ඒ වෙනුවට අර මාත් එක්ක තනි වෙලා පොඩි වෙලාවක් ඉන්න පුළුවන්ද? ඒ පොඩි වෙලාව තමයි දවසක අර විදිහට විවේක සෙනසුනක් ඇසුරු කරලා ඉන්න පුළුවන් හැකියාවක් බවට පත් වෙන්නේ. අර ඔය දහමේ හරි ලස්සන කතාවක් තියෙනවා. දැන් ඔය හාමුදුරු කෙනෙක් විවේක සෙනසුනක් ඇසුරු කරගෙන ඉන්නවා. ඉන්නකොට මේ හාමුදුරන්ට ඇහෙනවා ගමේ බජව්වක්. හරි, අර ගැරන්ඩියාට භූමිතෙල් ගැහුවා වගේ තමයි. ඔය වගේ එකක් ඇහුණාම සාමාන්‍ය ගොඩ දෙනෙට. ඇයි ඒ? අර තියෙන ද්වේෂෙම තමයි. අර කන්න බැරි පෙරේතකම ඉඳා අනිත් පැත්තට මොකද ඉන්නේ? කණේ උන් එක ඉරිසියාවක් එනවනේ. ඒක තමයි තියෙන වැඩි. එතකොට අර විදියට ගමේ බජව්වක් ඇහෙනකොට ඉන්න බෑ. දැන් මෙහෙටත් හරි ජයට ඇහෙනවා ගමේ බජව්. ඔය වෙල්ලේ හරියේ මැදා තියෙනවා පොඩි නිකන් පැලක් වගේ එකක්. ඒකට වෙලා කට්ටිය බජව් දානවා. හොඳට කන්දට මියුසික් ඇහෙනවා. හරි, එහෙම නැත්නම් තව කොහෙදෝ නිකන් අර මේ නිකන් හොඳ සෙටප් එකක් තියෙනවා. ඒක දාලා සින්දු කියන්න තේරෙන්නේ නැති වුන් ටික සින්දු කවි කරගෙන කියනවා. ඔය ගමේ තව ගෙයක් තියෙනවා කොහේ හරි. ඔය විදියට බජව් ඇහෙනවා නිතර නිතර. ඉතින් සමහර කෙනෙක්ට පේන්න බෑ, නිකන් ඇඟේ කරප්පන් එනවා මේ බජව් ඇහෙනකොට. හරි බලන්නකෝ, මේ භාවනා කරන්න බෑනේ මේ අක්කු, මේ විදියට මේ බජව් දානවා, මේ විදියට කෑ ගහනවා, මේ විදියට සින්දු කවි කරනවා, මේ විදියට සංගීත වාදනය කරනවා කියලා. ඔන්න ගොඩ දෙනෙට ද්වේෂය මතුවෙලා එනවා. හරි, එහෙම අවශ්‍ය නැහැ. ඉතින් මේ මිනිස්සු සමාදම් වෙච්ච සීලයක් නෙමෙයිනේ තියෙන්නේ. ඒ මිනිස්සු ඉන්නේ ගමේ, ඒ මිනිස්සු මේ ආරණ්‍යයට ඇවිල්ලා නැහැනේ. හරි, එතකොට බීලා පොඩි අඩියක් දාලා සින්දුවක් කියලා ඒ මිනිස්සු ඉන්නේ නැහැ. මේ ද්වේෂයෙන් හේතුව මොකක්ද? අර තමන්ගේ ඇතුළත තියෙන කොක්ක. එතකොට ඔය වගේ කොක්කක් තමයි ඒ කියන ස්වාමීන් වහන්සේලාත් වදින්නේ. මේ හාමුදුරුවෝ කල්පනා කරනවා, අයියෝ බලන්නකො මේ ගම්වල කට්ටිය මේ විදියට ජොලි කරලා පාටි දාලා ඉන්නකොට මම නිකන් මේ කැලේට විස කරපු දර කොටුවක් වගේ මේ තනියෙන් තනි වෙලා මෙහෙම ඉන්නවනේ කියලා මේ හාමුදුරුවට යම් කිසි නිකන් පසුතැවීමක් වගේ එකක් ඇති වෙනවා. නිකන් මමත් ඔහොම ගිය හැටි මතකයි කියලා තමයි මේ කියන්නේ. හරි, ඒක තමයි කියන්නේ. ඉතින් ඒක ඇහුනාම ආලපාල කොයදෝ යන එක්කෙනෙක්, කවුදෝ එක්කෙනෙක් හරිද කියනවා, ඔබ වහන්සේ ඔහොම හිතුවට ඒ මිනිස්සු ඔබ වහන්සේව දකින්නේ හරියට නිකන් මේ අපායේ ගිය ඉන්න කෙනෙක් දිව්‍ය ලෝකෙ ගිය කෙනෙක් දකිනවා වගේ ගෞරවයකින් අදහසකින් තමයි ඔබ වහන්සේ දිහා බලන්නේ කියලා. එතකොට අර විදියට විවේක සෙනසුනක් නැති තාක්කල් විවේකයේ අගය කරමින් ඉන්නවා ඔය ගම්වල ඉන්න කට්ටිය. මටත් මේ විදියේ විවේකයක් ලබා ගන්න තියුණා නම්, මටත් මේ විදියේ විවේක සෙනසුනක් ඇසුරු කරන්න තියුණා නම් කියලා කියනවා. ඉස්තර ඔය දොස්තර මහත්තයෙක් එනවා මේ, අනේ හරි හොඳ අහිංසකෝල්ලා, මගේ අපේ වයසේ වගේ තමයි, අපි ඔය මෙහෙට එන කාලේ ඉඳලාම ඉන්නවා. ඉතින් මේ ඉස්තර හැමදාම සතියන්තෙට මෙහෙ එනවා. සෙනසුරාදා දීර්ත මෙහෙ තමයි එන්නේ, ආපහු වැඩට යනවා, ආපහු මෙහෙ එනවා, ඔහොම ඉන්නවා. ඉතින් ඊට පස්සේ පව් පව් වෙනකොට වැඩේ ටික ටික අවුරුදු 3-4ක් යනකොට ඔන්න කසාදයක් බැඳගත්තා. මං ගොයි ඉතින් කසාදයක් බඳිනකොට නම් බැන්දාම නම් දැන් ඉන්න වෙන එකක් නැහැ නේද කියලා. මොන පිස්සු ස්වාමීන් වහන්ස, එහෙම කොහමද වෙන්නේ, එහෙම කොහමද මේ මම එනවා කියලා කිව්වා. ඊට පස්සේ බැඳපු ගමන් ආවා. ඊට පස්සේ මං කිව්වා නෝනාගේ මොකද්ද මේ නාස්ලනුව තාම තද වෙලා තද කළා නැහැ වගේ නේද කියලා නෝනා. එහෙම කොහමද ස්වාමීන් වහන්ස, මට ලාසලු දාන්නේ එව්ව හරියන්නේ කියලා බැඳලා මාස දෙක තුනකින් වගේ ඇවිල්ලා ගියා. අනේ ඊට පස්සේ මාස ගානකට නැහැ, මාස ගානකට නෑ, මාස ගානකට පස්සේ ආවම මං කෝ නාසලනුව දැන් නම් තද වෙලා වගේ නේද කියලා. ඇයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ එහෙම කියන්නේ, අපිට එහෙම කියන්න හොඳයිද මං අහන්නේ කියලා. අනේ අඬා වැටෙනවා, අඬා වැටෙනවා. ඊට පස්සේ ආවව අවුරුදු ගානකට නැතුව ගියා. ඊට පස්සේ කාලෙකට පස්සේ ආව. අනේ මට නම හිතලා නන්නේ මේක කරේ, මට නම කියවුනේ ලක්ෂාන වෙනුවට ලක්මාල් කියලා. ඔබ වහන්සේට අපේ නමත් අමතක වෙලා නේද කියලා. අනේ තවත් ටිකක් අඬා වැටෙනවා. මංකෝ ළමයෙක්ගේම හදාගන්න නැද්ද දැන්? මොන විශ්ව සයන්ස ළමයි නම් හදලා බෑ මේ කියලා ආපහු ගියා. දැන් ළමයෙකුත් හදාගන්න කොහෙද? දැන් අවුරුදු ගානකින් ආවේ නැහැ. ඉතින් ඕක තමයි යථාර්ථය. එතකොට අර අර වගේ කලබලකාරී පරිසරයක ඉන්නකම් විවේකයේ අගය කරමින් විවේකයේ දිහා බලාගෙන දිව්‍ය ලෝකෙ ගියපු කට්ටිය දිහා බලනවා වගේ ඉන්නවා බලාගෙන. අපි මේ කරබරේ ඉඳද්දී ඔබ වහන්සේලා නම් විවේකයෙන් ඉන්නවා නේද කියලා තමයි ඒ කොල්ල ඇවිල්ලා කියන්නේ. දොඩි කියනවා නෑ මේක මේ කවුරුත් දීපු එකක් නෙමෙයිනේ, අමාරුවෙන් උපයගත් එකක්. ඉතින් ඉරිසියා කරන්න නම් එන්න එපා. එහෙම ගොම ඇත්ත තමයිනේ, ඇත්ත තමයි කියලා ඒකත් පිළිගන්නවා. ඉතින් එහෙම බලාගෙන ඉඳියට අපි තුන් බැරි වෙලාවත් ඔය කියපු විදිහේ විවේකයක් ලැබුණා කියලා. අනේ කන්දට වෙලා ඊට පස්සේ මොකද කරන්නේ? කන්දට වෙලා ගම දිහා බලාගෙන ඉන්නවා. ආපා ඒගොල්ලෝ නම් බජව් දානවා, අපිට බජව් දාන්න විදියක් නැහැ. ඈ ඒගොල්ලෝ නම් ඩාන්ස් කරනවා, ජොලි කරලා බීලා අපිට සම්බන්ධ වෙන විදියක් නැහෙනේ කියලා අන්න ගම දිහා බලාගෙන ඉන්නවා. ඒකම දරා ගන්න බැරි වුණාම තමයි ওই සින්දු කියනකොට තද වෙන්නේ. අර කඩන්න බැරි මිදි. හරි. මාරයා තද වෙනවා. ගහ හොයාගෙන යන්න හිතෙනවා. ඈ ඊට පස්සේ චෝදනා කරනවා. අර සින්දු ඇවිල්ලා නිකන් ඒ සින්දුවේ කොක්කක් තියෙනවා වගේ. නේ කොක්ක තියෙන්නේ ඇතුළත. හරි. ඒක දරන්න බැරි පස්සේ තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ওই විදිහේ සෙනසුනක්, විවේක සෙනසුනක් ඇසුරු කරන්න කියන එකත් දුර්ලභයි. හැබැයි ලැබුණත් දරන්න බෑනේ. ඒ විවේකේ දරා ගන්න බෑ. ඉතින් එහෙම යථාර්ථයක්, 아무ත යථාර්ථයක් මේ තුල තියෙන. අන්තිමට කියන්නේ මොකද්ද? අදිචිත්ත. මේ අදිචිත්ත භාවනා. අධිචිත්ත භාවනා කොහොම සමත විපස්සනා භාවනා කියලා තමයි කියන්න වෙන්නේ. දැන් අපි ඔය වඩන්නේ මොන ක්‍රමේද? අන්න ඒකටත් උත්තර දෙන්න බෑ. දැන් පරණ පුරුදු කට්ටිය කියන්න බෑ අපි මේ වඩන්නේ මොන ක්‍රමේද. සමහරු කියනවා විපස්සනානේ අපි කරන්නේ. සමහරු කියනවා මම කැමති සමත භාවනාවට නේ මෙහෙ කරන්නේ විපස්සනානේ. මම යන්න ඕනේ වෙන තැනක් හොයාගෙන කියලා. ඔහොමම කියනවා. නමුත් මේ භාග්‍යතුන් වහන්සේ මෙතන මේ අධිචිත්ත භාවනා කිව්වහම අපිට සරලව සමත විපස්සනා භාවනා කියලා ගත්ත හැකි. මේ අපි කරන්නේ ඇත්තටම සමත විපස්සනා භාවනා. කාටවත් කියන්න බෑ සුද්ධ සමතයක් අපි කරනවා කියලා. ඒක වැරදි. කාටවත් කියන්න බෑ සුද්ධ විපස්සනාවක් අපි කරනවා කියලා. ඒකත් වැරදි. ඒ වෙනුවට සමත විපස්සනා භාවනා තමයි ඔය අපි වඩින සතිමත් ක්‍රමය තුලින් දියුණු වෙන්නේ. වෙලාවකට සමතේ වැඩෙනවා, වෙලාවකට විපස්සනා වැඩෙනවා. දෙකටම අපි සාදර වෙනවා. කෝකටවත් අපි එපා කියන්නේ නැහැ. සමහරු වෙනවා විපස්සනා විතරක් වඩන්න ඕනි කියලා. ඒගොල්ලන්ට අපි කියන්නේ යෙදිලා බලන්නකො මොකද්ද වැඩෙන්නේ කියලා. සමහරු වෙනවා සමත විතරයි මට වඩන්න ඕනි කියලා. ඒගොල්ලන්ටත් අපි කියන්නේ යෙදිලා බලන්න මොකද්ද වැඩෙන්නේ කියලා. වැල යන පැත්තට තමයි මැස්ස ගහන්නේ. සමහර කෙනෙක්ට ඔන්න සමත දිහාවට වැල යනවා. ඒකත් ජයසිරි මංගල. සමහරුට විපස්සනා දිහාවට වැල යනවා. ඒකත් හොඳයි. සමහර අද දවසේ සමත දිහාවට යනවා, හෙට දවසේ විපස්සනා දිහාවට යනවා. මොකද ප්‍රශ්නේ? උදේ පරියන්ගේ සමත දිහාවට යනවා, දවල් කාලා ඉවර වෙලා හවස් වරුවේ කරන පරියන්ගේ විපස්සනා දිහාවට යනවා. මොකද ප්‍රශ්නේ? ඕක බාර ගන්න බැරි නම් ඔතනින් එහාට කොහොමවත් ප්‍රතිපදාවක් ගැන කතා කරන්නවත් හැකියාවක් නැහැ. සමහර කෙනෙක් සමත විතරක් වඩන්න ගියාම අර නිකන් අන්න නේද කොටු ඇබයක් රවුම් ඉලකට ගන්න ගියා වගේ හිරවිල්ලක් තමයි ඊට පස්සේ තියෙන්නේ. නේද? විපස්සනා විතරක් වඩන්න යනවා. එහෙමත් ඕනේ නැහැ. සමත විපස්සනා භාවනාව. ඈ අධිචිත්ත භාවනාව. ඒක තමයි වඩන්නේ. මේකත් අර වැල යන පැත්තට තමයි මැස්ස ගහන්නේ. නමුගේ පෙර පුරුදු ඒ පුහුණු කරන ලද නැඹුරු අනුව ඒ වැඩෙනා භාවනාව කරගෙන යන. යනකොට දවසක එක විපස්සනාවක් බවට, දවසක එක සමතයක් බවට බර වෙන්න ඉඩ තියෙනවා. නමුත් යන ක්‍රමයටනේ යන්න ඕනේ. ඒ වේ ෆ්ලෙක්සිබිලිටිය නැහැ ගොඩක් භාවනා මධ්‍යස්ථානවල. ඒ ෆ්ලෙක්සිබිලිටිය නැහැ ගොඩක් ගුරුවරු ගාව. ඒගොල්ලෝ කියනවා නෑ විපස්සනා විතරක් වඩන්න ඕනි. සමතේ විතරක් වඩන්න ඕනි. අපේ නෑ එහෙම වෙනසක්. අපේ නෑ එහෙම තේරුමක් බේරිල්ලක්. අපි දෙකම කරමු. මොකක්ද ප්‍රශ්නේ? හරි. ඔය පොතේ තියෙනවා යුගනද්ද කියලා භාවනා ක්‍රමයක්. ඕන්න ඕක තමයි තියෙන්නේ. යුගනද්ද කියන්නේ මොකද්ද? සමත විපස්සනා නැමැති ගොන්නු දෙන්න. අර ගොන් බානක් බැඳපු කරත් එක මේ ගොන්නු දෙන්නම හරි හරියට බර අදිනවා වගේ මේ එකිනෙක සහයෝගය දක්වමින් මේ සමත පැත්ත වගේ විපස්සනා පැත්ත හැදෙනවා. ඒක තමයි සාර්ථක වැඩේ. එකක් විතරයි, එක ගොනෙක් විතරක් අදපං කිව්වොත් මාර ලෙඩක් නේ ඔක. මාර ලෙඩක්. එකම කාසි දෙපැත්ත වගේ එකක් අනිකට උපකාර වෙනවා. එකක් අනිකට සහයෝගය දක්වනවා. එතකොට ඒක බාර ගන්නේ නැත්තම් ඒ සරල ෆ්ලෙක්සිබිලිටිය නැත්තම් ඉතින් මොනවද මේ සමත විපස්සනා වඩන්නේ කොහෙද එතනින් එහාට? ඒ සරල චින්තනිය නැත්තම් අධිචිත්ත ගැන කතා කරන්නේ කොහොමද? මේක තමයි අවුල. ඒක නිසා ඔය මූලික උපදෙස් ටික අහන්න. දවසට පැය භාගයක් විනාඩි 20ක් 20ක් වගේවත් ඇවිදින්න වාඩි වෙලා ඉන්න එහෙම යෙදෙන්න. දවස් දෙක තුනක් යෙදිලා තමුගේ අත්දැකීම ගොනු කරන්න. එතකොට අපිට බැලුව හැකි මේ යන්නේ සමති දිහාවට, මේ යන්නේ විපස්සනා දිහාවට. ඔය වචන වලින් උත්තර දෙන්නෙත් නැහැ. මෙහෙම කරන්න, මෙහෙම කරන්න, මෙහෙම කරගෙන යන් කියලා ඔන්නේ යම් අදහසක් ලැබෙයි. මේ කිව්වේ මොකද්ද? මේ සමතේට අනුග්‍රහ කරන්නද, විපස්සනාට අනුග්‍රහ කරන්නද කියලා ආධුනිකයට තේරෙන්නේ නැති වුණාට වැඩේ වෙනවනේ. වැඩේ වෙනවා. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. අන්න ඒ විදිහට අපි කියමු මේ මේ මේක තමයි කෝඩ් එක. මේ මේ විදිහට ටයිප් වෙන්න ඕනි කියලා තමයි දීලා තියෙන්නේ. ওই විදිහට ටයිප් වෙන්නේ නැහැ. නමුත් ඕකම කරගෙන අර ටයිම් ෆැක්ටර් එකට ඉඩ දෙන්න පුළුවන්. අර විදිහට සතියක් දෙකක්, මාසයක් දෙකක්, අවුරුද්දක් දෙකක්, දශකයක් දෙකක් මේක මේදිලා ඉඳියොත් අර පින්ඩෝල භාරද්වාජ හාමුදුරුව වෙනස් වුණා වගේ අපි අපිටත් වෙනස් වෙන්න පුළුවන් හැකියාව මේක තුල තියෙනවා. මේ බුද්ධ ශාසනය තුල තියෙනවා. මේ බුදුවරුන්ගේ අනුශාසනාව තුල තියෙනවා. හැබැයි ඉතින් ඒ වගේ වෙනසක් සඳහා සෑහෙන ඉවසීමකුත් අවශ්‍යයි. මේ ප්‍රතිපදාවේ යෙදිලා ඉන්න ගමන් ඉන්න පුළුවන් දවස ගණන් මේක කරගෙන දිගට දිගට යෙදියේදී කාලෙ ගෙවෙන දෙන්න පුළුවන්ද, මේක අත් නොහැර ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒක ඉතින් අධිමානුෂික ශක්තියක් වගේ තමයි. දිගට දිගට ඉන්නවා කියන එක ගොඩ දෙනෙට නෑ, අද දවසේ ඉන්නවා හෙට වෙනකොට නෑ. මේ සතියේ එන ආදරෙන් සම්බන්ධ වෙන ලබන සතිය වෙනකොට මාරයත් අද වෙලා. ඉතින් එහෙම වුණාම අමාරුයි. අමාරුයි. මේක මේ කාලෙට ගෙවෙන්න දෙන්න පුළුවන්ද කියන හැකියාව ඇත්තටම ඒක නිකන් අධිමානුෂික ශක්තියක් වගේ තමයි. මේකෙම යෙදිලා ඉඳමින් ඒ උනන්දුව දිගට පවත්වන්න පුළුවන්ද කියන හැකියාව ලේසි පහසු ජගතෙට නෑ. මේ 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 කෝඩ් එක තියෙනවා. ඕක තමයි කෝඩ් එක. ඔය දීලා තියෙන කෝඩ් එක. ඕක පුහුණු කරමින් ඕක තමයි නිවැරදි ක්‍රමවේදය කියලා දකිමින් කල් ගෙවන්න පුළුවන්ද? ඈ ඇඟිලි වලින් මේ ටික තමයි ටයිප් වෙන්න ඕනේ. හැබැයි ටයිප් වෙන්නේ වෙන වෙනේ වනේ. හරි. කමක් නැහැ. මේක වැරදි වැරදි ඒ බව දැනිමින් දනිමින් දැක දැක නැවත නැවත යෙදෙමින් කල් ගෙවනවා. මේ විදිහට තමයි ටයිප් බිය යුත්තේ. හැබැයි එහෙම ටයිප් වෙන්නේ නැහැ කියන එක දැනගෙන කල් ගෙවනවා. එහෙම එහෙම ඉන්න උත්සාහ ගන්නවා. හරි. ඒ විදිහට ඉන්නකොට අපි හිතමු සතියක් දෙකක් ගෙවෙනවා, මාසයක් දෙකක් ගෙවෙනවා, අවුරුද්දක් දෙකක් ගෙවෙනවා. ඇත්තටම වෙනසක් පරිවර්තනයක් දකින්න පුළුවන්. ලොකු වෙනසක් පරිවර්තනයක් දකින්න පුළුවන් කාලෙත් එක්ක. ඒක ටිකක් තැපෑලෙන් තමයි ඇවිල්ලා වදින්නේ, තැපෑලෙන් තමයි තේරෙන්නේ. ඒක නිසා අන්න මේ විදිහට කාලයක් යෙදිලා කල්ගත කරන්න පුළුවන් නම් මේක නිකන් ආදිමානුෂික ශක්තියක් වගේ තමයි. ගොඩ දෙනෙට වෙන්නේ මොකද? ටික දවසක් යෙදෙනවා, කියනවා කිසි ප්‍රතිඵලයක් නැහැ, කිසිම මේ වෙනසක් වෙලා නැහැ කියලා ඔය වගේ කතන්දර කියලා අධෛර්යමත් වෙලා වෙන තැනක් වෙන ක්‍රමයක් වෙන ගුරුවරයෙක් හොයාගෙන යන එක තමයි සිද්ධ කරන්නේ. එහෙම නැත්නම් කැලේ පැනලා අලියෙක්ගේ හරි පහර දීමකට ලක් වෙලා එහෙම හරි වැඩේ අවසන් වෙනවා. අර නිකන් අර සමීත කියලා හාමුදුරු කෙනෙක් ගැන අර ඔය ආචාන්චා හාමුදුරන්ගේ පොතක් කතාවක් තියෙනවා. ඒ සුදු හාමුදුරු කෙනෙක් 80 ගණන් වලද කොහෙද සමීත ඈ සමීත කිය හාමුදුරුව මේ සුදු හාමුදුරුව සමීත හාමුදුරුව කියලා ගෙනාලා හඳුන්වලා දුන්නා මානෝ. නිකන් අර ඒගොල්ලොන්ගේ දේනවනේ නිකන් මොකද්ද නිකන් අර අර අංග ලක්ෂණ වලින් නිකන් චරිත ස්වභාව කියෝන ගතියකුත් තියෙනවා. නිකන් මේ මේ හැඩතල මේ මේ හැසිරීම් තියෙන කට්ටිය මේවා නිකන් හික්මවන්න පුළුවන්ද බැරිද කියලා මොනවා හරි එහෙමත් තියෙනවා මං හිතන්නේ. දැක්ක ගමන් අර හාමුදුරුවෝ දිහා බලලා අහනවා මෙයා තැම්පත් තැනත්තාද තැම්පත් නැති තැනත්තා කියලාද දාලා තියෙන අහලා මේ නම දාලා තියෙනවා. සමිත කියන එකේ අදහස තැම්පත් තැනත්තාලු. තැම්පත් නැති තැනත්තා හින්දාද කියලා අහනවා මේ නම දාලා තියෙනවා. බාරගන්නේව නැහැ කොහොම හරි. ඊට පස්සේ ඒ සුදු හාමුදුරුවෝ ඒ මේ දඟල දඟල ඉඳලා අන්තිමට 80 ගණන් වලද කොයිද ලංකාවට ඇවිල්ලා ඔය ලද්දල හරි කොහේ හරි කැලේක භාවනා කරන්න ගිහිල්ලා අලියෙක් ගහලා මැරෙනවා. ඊට පස්සේ ඒ පණිවිඩය එහෙට යනවා. එහෙට ගියාම අර ස්වාමීන් වහන්සේ රාජනා මේ හාමුදුරුව කියන්නේ මොකද? ආ දැන් නම් එයාට තැම්පත් වෙ ඉන්න පුළුවන්. ඇයි? වැඩේ ආවරුණානේ අලියා ගැහුවා. දැන් තැම්පත් වෙ ඉන්න පුළුවන්. දැන් ඇසෙලි ඉන්න පුළුවන්. ඒක තමයි වැඩි. ඉතින් ගොඩ දෙනෙට ඒ වගේ ගායක් තමයි තියෙන්නේ. එක්ක ගහකින් වැටිලා, ගලකින් වැටිලා, අලියෙක් ගහලා වැඩේ අවසන් වෙනවා. එහෙමම නෑ. ඒක හිමීට හිමීට අර සොලෝ එකේ යන් කියන කමටහන තමයි අවශ්‍ය වෙන්නේ. මීට මීට සතියක් දෙකක් ගෙවුනොත්, මාසයක් දෙකක් ගෙවුනොත්, අවුරුද්දක් දෙකක් ගෙවුනොත්, දශකයක් දෙකක් ගෙවුනොත් ඇත්තටම වෙනසක් වුණ බව අත්දකින්න පුළුවන්. ඊයේ කෙනෙක් සාක්කියක් විදිහට ඉදිරිපත් කරනවා. එයා කියනවා දැන් කාලයක් තිස්සේ මම මේ විදිහට නිතිපතා සක්මනක් පරියන්කයක් පුහුණු කරනවා. එදිනෙදා කටයුතු වලත් යෙදෙනවා. එහෙම අවුරුදු කීපයක් මම ගත කරා. එහෙම යෙදෙනකොට දැන් මට අද තේරෙනවා මගේ මේ දැඩි දිටි දැඩි අදහස් මේවා නිකන් සොෆ්ට් වෙලා වගේ. ඉස්සර තිබුණ තරම් දැඩි මතවාද නැහැ. ඉස්සර තිබුණ තරම් මේ විශ්වාස මත පදනම් වෙලා මේක හරි මේක වැරදි කියලා අන්න අනිත් කට්ටියක ගහමරා ගන්න යන්නේ නැහැ. ඒ වෙනුවට සමහර වෙලාවට වෙන කෙනෙක් මම අකමැති දෙයක් කියනවා. හැබැයි ඒකත් ඇත්ත තමයි නේද කියලා ඉන්න පුළුවන් වගේ හැකියාවක් මා තුළ දියුණු වෙලා තියෙනවා. අනවශ්‍ය දේවල් වලට පැටලෙන්න, වාද විවාද වලට යන්න ගායක් මට දැන් දැනෙන්නේ නැහැ. අර තියුණ දැඩි මතවාද නිකන් මෘදු වෙලා වගේ ගතියක් මට දැනෙනවා කියලා තමයි මේ කියන්නේ. ඉතින් එහෙම කියලා කියනවා මේක නිසාම මගේ තුල ගොඩාක් මම එනර්ජි එෆිෂන්ට් වෙනදාට ඕවා කල්පනා කර කර ඔය වාද විවාද වල පැටලිලා පැය ගණන් ගත කරන මම මට මේ පැය ගාණම ඉතුරුයි දැන්. අවශ්‍ය දෙයකට වැදගත් දෙයකට වටිනකමක් වේලාවක් මට දෙන්න පුළුවන්. ඊළඟට මගේ මනසේ කැපැසිටි එක ගොඩක් ෆ්‍රී වෙලා. අර විදියට අනවශ්‍ය දේවල් වලට ඔකියුපයිඩ් නෙමෙයි. අනවශ්‍ය දේවල් වලට යෙදිලා නෙමෙයි මගේ මනස තියෙන්නේ. මේ විදියට මගේ කැපැසිටි එක ෆ්‍රී වෙලා තියෙනවා. ඒක නිසා මම වැඩි වැඩියෙන් අවදිව වැඩි වැඩියෙන් අර ඉඩකඩ සහිත මනසකින් කල් ගෙවනවා කියලා සඳහන් කරනවා. ඉතින් සතියක් දෙකක් කරලා නෙමෙයි. මාසයක් දෙකක් කරලා නෙමෙයි. අවුරුදු කීපයක් කරනකොට තමුන්ට දැනෙන වෙනස තමයි මේ කියන්නේ. ඉතින් ඒක නිසා මෙන්න මේ මන්තරේ හරි. බුදුරජාණන් වහන්සේගේ මන්තරේ හරි. මේ කෝඩ් එක හරි. හැබැයි අපිට ඒක එකපාරට වැඩ කරන්නේ නැහැ. මේ මේ ස්වාමීන් වහන්සේට වැඩ කරෙත් නැහැ. හැබැයි ක්‍රමානුකූලව කාලෙත් එක්ක කර කර ඉඳියොත් ඒකම තමයි බුදුවරුන්ගේ අනුශාසනය වෙන්නේ. ඒකම තමයි බුද්ධ ශාසනය වෙන්නේ. ඉතින් ඒක හින්දා තම තමනුත් ඒ විදිහේ කාලෙත් එක්ක මේ හටනට මුණ දෙන්න පුළුවන් හැකියාවක්, අර ටයිම් ෆැක්ටර් එකට වැඩ කරන්න දෙන්න පුළුවන් හැකියාවක් දිනු කරගන්න, දිනු කර ගැනීම සඳහා අද දවසේ මේ දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. කොහොමත් උපින් ස්වාමීන් වහන්ස ධර්ම දේශනා පටන් ගන්නකොට ස්වාමීන් වහන්සේ ගාථාව කියනකොට මටත් නිකන් අර දුරස්ත මතකයක් වගේ මතක් වුණා. මේ ගාථාව අහලා තියෙනවාද කියලා කරලා තේරුමක් දැනගෙන තිබුණා. පස්සේ තමයි මතක් වුණේ ස්වාමීන් වහන්ස අවස අපේ බුද්ධ වන්දනාව කරනකොට මේ ගාථාව කියනවනේ කියලා ඉවරලා. අද තමයි ඉතින් තේරුම ටිකක් හරි දැනගත්තේ. ඒ ගාථාවේ තියෙන අනිත් එක තමයි ස්වාමීන් වහන්ස මේ මම දන්නේ ඒක අහනකොටත් නිකන් පොඩි අර එනර්ජි බූස්ට් එකක් වගේ වෙනවා. මම දන්නේ පළවෙනි පාර අහනකොටත් මට ඒක තිබුණා. දැන් කීපතරක් නිසරණයට ආවන ස්වාමීන් වහන්ස ඉතින් බොහොම සන්තෝසයි ඒකේ තේරුමක් දැනගන්න ලැබීම ගැන අද දවසේ.
ඔව් නදීපගේම තමයි මමත් අවුරුදු ගානක් ඔක්කියෝ කියෝ ඉන්දියා මේ නිදානයක් තේරුමක් මේ වැඩි අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් ඉතින් ඔන්න එක නිදානයක් හම්බ වෙලා තියෙනවා. එක නිදානයක්. සමහර වෙලාවට ඔයගේ එකකට තව නිදාන තියෙන්න පුළුවන්. මං හිතන්නේ මේ මේ උදානපාලියේ තියෙන නිදානේ තමයි තියෙන්නේ. තව තැන්වල ওই ගාථාවම සඳහන් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේටත් ඉතින් ගාථාව කියනවා කියලා බෑනේ අපා මෙච්චරම හදන්නේ. ඉතින් ඒ සමාස්ත එකම ගාථාව සිදුවීම් දෙක තුනකට දේශනා කළා තියෙනවා. කෙසේ නමුත් ඕක ඉතින් බොහෝ දෙනෙක් අහලා පුරුදු ඇහිලා පුරුදු අවුරුදු ගාණක් වන්දනාවේ කියවුණු ගාථාවක් බව නම් හැබෑව. නදීපුත් අවුරුදු ගාණක් නැතත් ඉතින් ඉඳලා හිටලා මෙහෙ පෙනේ නොපෙනේ ගාන්ට යනවනේ නේද?
එක සවනස අන්න සවනසේ දැන් අන්තිමටත් කිව්වා වගේ නොකඩවා ඉන්න තමයි උත්සාහ කරන්නේ සවනස කොහොම හරි අදගෙන යනවා.
ඒකනේ නොකඩවා ඉන්න 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 අල්ල ගන්න හම්බ වෙන්නේ නැහැ නේද? දැන් එදා අර කුළු ගෙඩි අතර දුන්නා විතරයි ග්‍රහයෝගේ වඩා වෙනස් වුණා. නදීග්වේ වෙලාව හොඳයි කියලා තමයි මට තේරුනේ. පිට කඩලා ගියානේ ඒක. නැත්තම් ඉඳපු දවස් ටිකේ හරියටම ප්‍රයෝජනේ ගන්න තිබුණා. චර ප්‍රැක්ටිස් කරලා නිකන් ව්‍යායාම කරලා එන මනුස්සයා කියලා නිකන් අල්ල ගන්න උනේ එක දවසයි. ඒකයි කනගාටු. මට කනගාටු ඒකයි. බලමු ලබන පාරවත් නේ. හොඳ මිට කැඩෙන්නේ නැති එකක් ගහලා තියාගන්න ඕනේ එන බව ආරංචි වෙනවා.
ජනාරාම ස්වාමීන් වහන්සේද කොයි මාව බලාගත්ත
තාම ඒක එහෙමම තියෙනවා මුකුත් වෙලා. හරි දතපයි විතරයි බරු කියලා තියෙනවා. හොඳයි හරි
සාදු සාදු සාදු. මහතුපින් ස්වාමීන් වහන්ස අද දිනේත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් වටිනා ධර්ම දේශනාවක් දේශනා කරන්න යෙදුණා. සහභාගී වුණු අයගේ පහසුව තකා සුළු සාරාංශගත කිරීමක් කරනවා. අලුතෙන් සම්බන්ධ වෙච්ච අය කීප දෙනෙකුත් ඉන්න බව පේනවා. මේ සුපුරුදු ලෙස අපේ ධර්ම දේශනාව අවසානයේදී කරන සුළු සාරාංශගත කිරීමයි. අද දිනේ ධර්ම දේශනාවට පාදකුණේ අප සියලු දෙනාම දන්න අහල පුරුදු ගාථා රත්නයක්. නමුත් ඒකේ තේරුම කලින් සඳහන් කරා වගේ දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳ දීර්ඝ විස්තරයක් අප වෙනුවෙන් ඉදිරිපත් කරා. ඉතින් මේට පාදක වෙච්ච කතාව නිදාන කතාව තමයි පින්ඩෝල භාරද්වාජ කියන ස්වාමීන් වහන්සේ චෝදන යම් යම් චෝදනාවලට පාදක වෙලා එක් කාලයක පසුව හික්මුණු ගති ඇති රහත් ස්වාමීන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. ඒකට අදාළ උදාන පාඨයක් බුදුන් වහන්සේ පසු කලක මේ ස්වාමීන් වහන්සේ ඒ හික්මුණු දැකලා කරපු උදාන පාඨය තමයි අද ධර්ම දේශනාවට පාදක වුණේ. ඉතින් මනුෂ්‍යෙක් වශයෙන් ඉපදෙන අප සියලු දෙනා තුලත් මේ වගේ නොහික්මුණු ගති ආරම්භයේදී තිබෙනවා. නමුත් බුද්ධ දේශනාව තුල හික්මුණු පුද්ගලෙක් බවට පත් කරන්න පුළුවන් ඒ මාර්ගය සඳහන් කළා තිබෙනවා. ඒක තමයි මේ ගාථා වෙත් අර්ථය උනේ. බුදුන් වහන්සේගේ ධර්ම දේශනාවත් ඒකයි කියන කාරණාව සඳහන් වෙනවා. මේක එකපාරටම මේ හික්මුණු පුද්ගලෙක් බවට පත්වීම දවසෙන් දෙකෙන් එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. යම් කිසි ප්‍රතිපදාවක් යෙදෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ටයිම් ෆැක්ටර් කියන එකත් හරි වැදගත් වෙනවා. මීට අමතරව අප තුළ අභ්‍යන්තරයේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් සඳහන් කරා. ඉතින් පොඩි සඳහන් කිරීමක් කරනවා මේ න්‍යූරෝප්ලාස්ටිසිටි කියන කාරණාව සම්බන්ධයෙන්. අද ලෝකයේ ගොඩක් තැන්වල මේක කතා කරනවා, මේ මයින්ඩ්ෆුල්නස් කියන ප්‍රැක්ටිස් එක කරනකොට කොහොමද මේ ස්ට්‍රක්චරල් චේන්ජ් එකක් වෙන්නේ බ්‍රේන් එකේ, අපේ නියුරල් සිස්ටම් එකේ. මේ කාරණාත් ස්වාමීන් වහන්සේ සඳහන් කරා. කාට හරි ඒවත් දැනගන්න ඕන නම් ලොකු ස්වාමීන් වහන්සේ මේ හැමතිස්සෙම සඳහන් කරනවා. මේ කාලේ ඉන්න නියුරෝ සයන්ටිස් කෙනෙක් ඉනවා, රිචඩ් ඩේවිඩ්සන් කියලා. ඉතින් එයාගේ ඔය ආටිකල්ස් YouTube channels වල එහෙම තියෙනවා. එහෙම දැනගන්න අවශ්‍ය නම් ඔය කුතුහලයේ තියෙන කට්ටියට ඒ වගේ දේවල් ඉතින් බලන්න පුළුවන්. මාත් ගොඩක් වෙලාවට බලනවා අර ඇනලිටිකල් මයින්ඩ් එකක්, අර ඉන්ටලෙක්චුවල් ඉන්ක්විසිටි කියන එක සමන් තුළ ඉතින් ඇති වෙනවා මේ අලුතෙන් දෙයක් කරන්න පටන් ගන්නකොට. ඉතින් අර ඒ කුතුහලය තියෙන අයට ස්වාමීන් වහන්සේ ඉතින් අනුග්‍රහයක් වශයෙන් මේක සඳහන් කරා. ඒ පිළිබඳ ඉතින් කියවලා වැඩිපුර විස්තර දැනගන්නත් පුළුවන්. ධර්ම දේශනාව නැවතත් අපගේ YouTube channel එක හරහා MixLR තුල, ඊට අමතරව නිස්සරණමණේ වෙබ්සයිට් එකෙන් අහන්න පුළුවන්. නැවතත් ධර්ම දේශනාවට සවන් දෙන්න කීප වටක්ම මේ දේශනාවලට සවන් දීමෙන් තමන් තුල ඒ පිළිබඳ ඇතිවන ශ්‍රද්ධාවේ දැනුම ප්‍රතිපදාවට මහත් උපකාරී වෙනවා. ඊළඟට තිබෙන්නේ අපි මේ ප්‍රතිපදාවක් පටන් ගන්නකොට ආධුනිකෙක් වශයෙන් කොහොමද මේකට බැසගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අත්පත්‍රිකාවක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අප වෙනුවෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. එහම අත්පත්‍රිකාවන් ෂෙයා කරගන්නම් සියලු දෙනා සමග. ප්‍රතිපදාවට ආසාවක් කැමැත්තක් තියෙන කෙනෙක් මේ සම්බන්ධ වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් මූලිකවම මේ වීඩියෝ පටි දෙක නරඹලා කොහොමද තමන් මේ පුහුණුව පටන් ගන්න කියන ආකාරය පිළිබඳ මනා අවබෝධයක් ඇති කරගන්න. මේක නරඹලා විතරක් ඉතින් මදි, වඩා වැදගත් වෙන්නේ තමන්ගේ පුහුණුව. මේ සඳහා දිනේ වෙන් කරගත්තු කාලයක් ඉතාමත් සුළුවෙන් පටන්ගෙන උදෑසන අවදි වීමෙන් පසු හෝ රාත්‍රී නිින්දට යෑමට පෙර විනාඩි 5ක පමණ කාලයකින් මෙම පුහුණුව පටන් ගන්න පුළුවන්. ආරම්භයේදී සතිමත් ඇවිදීමෙන් පටන් ගන්නවා නම් හොඳයි කියන දේ තමයි ස්වාමීන් වහන්සේලා උනන්දු කරවන්නේ. එය තමන්ගේ සතිමත් හිඳ ගැනීමට මහත්සේ උපකාර වෙනවා. මූලිකවම විනාඩි 5ක පමණ කාලයකින් පටන්ගත්තු පුහුණුව සුළු වශයෙන් දික් කරන්න පුළුවන් විනාඩි 10ක්, විනාඩි 15ක්, විනාඩි 20ක් පමණ. ස්වාමීන් වහන්සේ සඳහන් කර පරිදි මේ ටයිම් ෆැක්ටර් කියන එක ඉතා වැදගත්. ක්‍රමානුකූලව මේ කාලය වැඩි කරන්න. සතියක් පමණ කාලයක් තමන්ගේ පුහුණුව කිරීමෙන් පසු පැය දෙකක පමණ සම්පූර්ණ කාලය ගත වීමෙන් තමන්ගේ අත්දැකීම් අප වෙත ලියා එවන්න පුළුවන්. එම අත්දැකීම් ලියන්නත් වෙනම පත්‍රිකාවක් සඳහන් කළ තිබෙනවා. වැඩසටහන අතරතුර මම ඒකත් සියලු දෙනා සමග බෙදාගන්නම්. කොහොමද මේ තමන්ගේ අත්දැකීම ලියන්නේ? මූලිකවම සතිමත් අරමුණ මොකද්ද? ඇවිදීමේදී නම් සතිමත් ඇවිදීමේදී නම් පයට ස්පර්ශය දැනෙන්නේ කොහොමද කියන කාරණාව මුලින් සඳහන් කරන්න. ඉන්පසු පියවර කීපයක්, කොපමණ පියවර ගණනක් තමන්ට දැනෙන පරිදි සතිමත්ව ඇවිද්දාද, සිහිය පිටත ගියාද, වෙනත් අරමුණකට ගියාද, බාහිරින් බාධක ආවද, මේ කියන කාරණාත් ඇතුළත් කරන්න. නැවතත් තමන්ගේ සති අරමුණට, ඒ කියන්නේ පාදේ ස්පර්ශයට ඇවිදීමේදී නම් ආපු බව දැනගත්තේ කොහොමද? ඒ විස්තර ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට සතිමත් හිඳ ගැනීමේදී නම් මූලික අරමුණ මොකද්ද? උදරයේ පිම්බීම හැකිලීමද, එහෙම නැත්නම් ආනාපාන සතියද කියන කාරණේ සඳහන් කරලා, කොපමණ හුස්ම රැලි ප්‍රමාණයක් සතිමත්ව හින්න පුළුවන් වුණාද, පිම්බීම් හැකිලීම් ප්‍රමාණයක් දැනගන්න පුළුවන් වුණාද, ඊළඟට අරමුණ පිට ගියාද, නැවතත් තමන්ගේ සති අරමුණට ආවේ කොහොමද කියන කාරණා ඇතුළත් කරන්න පුළුවන්. ඊට අමතරව එදිනදා ජීවිතයේදී කොහොමද තමන් සතිමත් බව පුහුණු වුණේ, සතිමත්ව ප්‍රයෝජනවත් වුණේ කොහොමද, තමන්ගේ රැකියාවේදී ඉවුම් පිහිම් කටයුතු කරනකොට අනිත් කටයුතු සිද්ධ කිරීමේදී කොහොමද සතිය පුරුදු පුහුණු වුණේ කියන කාරණාව ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් මේක ස්වාමීන් වහන්සේ සඳහන් කර පරිදි දවසෙන් දෙකෙන් වෙන්නේ නැහැ. අපි ටච් ටයිපින් එක්සාම්පල් එක වගේ ගත්තොත් එහෙම, ඉතින් අර එක දවසක් F අකුර පුරුදු වෙනවා, R අකුර පුරුදු වෙනවා, ඔය වගේ. ඉතින් ක්‍රමානුකූලව මේ පුහුණු කරගෙන යන්න ඕනි. අත්දැකීම් අප වෙත ලියා එවන්න Google Form එක සහ email address එක මෙහි සඳහන් කරලා තිබෙනවා. නොකඩවා පුහුණුව ඉදිරියට කරගෙන යාම ඉතාමත් වැදගත් වෙනවා මෙහි ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා. ඉතින් මේක කරන අතරතුර අලුත් අය වැඩසටහනට සම්බන්ධ කරවන්න, මෙම සතිය කියන වචනය අනිත් අයත් සමග බෙදා ගන්න. මොකද ඒ තමන්ටත් අන් අයටත් ඉතා ප්‍රයෝජනවත් වෙනවා. ගොඩක් අය දන්නේ මොකද්ද මේ කරන්න කියලා. ඉතින් මේ වගේ වැඩසටහනක සම්බන්ධ වීමෙන් විශේෂයෙන්ම ආධුනිකයන් සඳහා ටාගට් කරලා තියෙන වැඩසටහනක්, මේ වගේ වැඩසටහනක සම්බන්ධ වීමෙන් ගොඩාක් අයට ප්‍රයෝජනයක් අත් වෙනවා. වැඩසටහන සෑම දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් මේ දවස්වල සම ටයිම් එක 12:30 සිට 2 දක්වාත්, නවසීලන්ත වේලාවෙන් 2:30 සිට 4 දක්වාත් පැවැත්වෙනවා. Zoom meeting link එක රැස්වීම අංකය සහ මුරපදයක් මෙහි සඳහන් වෙනවා. වැඩසටහන අතරතුර මම මේ සියලු දත්ත බෙදා හදා ගන්නම් සියලු දෙනා සමග. ඊළඟට අද දිනේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමට සූදානම් වෙන්නේ, ඒ සඳහා මම පද්මානන්දාට ආරාධනා කරනවා අද දිනේ අපට ලැබී ඇති වාර්තා ඉදිරිපත් කරන ලෙස. අපේ අද වාර්තා පිළිබඳ Q&A සම්බන්ධ වෙන්නේ ගෞරවනීය ධම්මකුප්ත ස්වාමින් වහන්සේ. ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා ඉන්නවද කියලා දැනගන්න කැමතියි. අවසරයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
වහන්සේ පාද නමස්කාර කොට වැඩසටහන පිළිගන්නවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. පද්මනන්දා, ඔබට අවස්ථාව අද ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීම
බොහොම පින්නේ නදීප්. අවසරයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ ඉතා ගෞරවයෙන් පාද නමස්කාර කර පිළිගන්නවා. අද දින අපට ලැබී තියෙන්නේ එක ලිඛිත වාර්තාවක් පමණයි. ඒ කීමට අවසරයි ස්වාමීන් වහන්ස.
දෙයි.
අවසරයි ස්වාමීන් වහන්ස. සක්මන. උදෑසන කාපට් ඇතිරු පොළව මත සක්මන් කළා. වම්පය දකුණට වඩා ඔසවා තබන බවත් නිරීක්ෂණය කළා. වම්පය වැඩි කාලයක් අවකාශයේ රැඳෙන බවත් දකුණු පොළව ආසන්නව එසවෙන බවකි. වෙනදාට වඩා සක්මන් වේගය වැඩිය. එක් පියවරකදී වම්පය අවකාශයේ පතිත වී ඇති කාලය පොළව මත ගැටී තිබෙන කාලයට වඩා වැඩිය. සක්මන් කාලයේ විනාඩි 25යි. පර්යංකය. සංසුන්ව වාඩි වී කය දෙස බලා සිටියා. ඉක්මනින් හුස්ම රැල්ල දැනීම ගෙවී ගියා. හිස පහත් වෙන්නට වුණා. මූලික කර්මස්ථානයේ වූ හුස්ම රැල්ල දැන් දැනුනේ නැත. හිත කිසිවක් අල්ලාගෙන නැති ස්වභාවයකි. මෙම තත්වයට හිතේ කැමැත්තක් නැති බවත්, ටික වේලාවකින් හිත බාහිර ශබ්දයකට ගියේය. සිතුවිලි කීපයක් ගලා ආවේය. හිත තුළ අමනාප ගතියක් ඇති විය. එයත් නිරීක්ෂණය කළෙමි. නැවත ක්‍රමයෙන් හුස්ම රැල්ල මතුවී සංසිඳින්නට විය. නොදන්නා බව අත්දකිමින් ඉතිරි කාලය ගෙවී තිබුණි. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ එම වාර්තාව.
හොඳයි, මේකෙදි සක්මනයට ඉස්සෙල්ලා අපි යොමු වෙලා බැලුවොත් සක්මනේ යම් කිසි දේවල් ටික අඳුරගෙන තියෙනවා. හැබැයි ඒක අඳුරගෙන තියෙන්නේ වම් පාදයයි දකුණු පාදයයි අතර වෙනස්කම් නේ ගොඩක් වෙලාවට. ওই වෙනස්කම් විතරක් අඳුර ගන්නවා වගේම මේකේ පොඩ්ඩක් බලන තව තව විස්තර ටිකක් තව වැඩිපුර විස්තර බැලුවා නම් මේකත් එක වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. දැන් අඳුරගෙන තියෙනවා වම් පාදේ වැඩි වෙලාවක් ඉහලට ඉස්සෙනවා, වැඩි වෙලාවක් අහසේ තියෙනවා, වැඩි වෙලාවක් මේක වැඩි වැඩි වැඩියෙන් ගමන් කරන්න උදව් වෙනවා කියන අදහස නෙමේ ඔක්කොම එකතු වෙලා තියෙන්නේ. ඒතර දකුණු පාදේ ඊට වඩා අඩුවෙන් තමයි මේ වැඩේට උදව් වෙන්නේ. ඒ වගේම වේගය එහෙම ගැන පොඩ්ඩක් අඳුරගෙන තියෙනවා. දැන් එතකොට මේ ක්‍රියාවලියත් එක්ක යම් කිසි මට්ටමකට ඉන්නව නේද? හැබැයි මේ ක්‍රියාවලියත් එක්ක යම් කිසි මට්ටමකට ඉන්නකොට සිහිය හොඳට මේක පවත් ගන්න නම් තවදා මේක වැඩි විස්තර ටිකක් බලන්න පුළුවන් නම් හොඳයි. එතකොට මුලින්ම ඇවිදින්න ගත්තට පස්සේ කොහොම හරි දැනෙන විදිය, මුළු යටිපතුල මේක විදියට වදිනවාද, මේක කොටස් කොටස් වදින්නේ වදින්නේ නැති තැන් තියෙනවාද, ඔය වගේ විස්තර වල තව ටිකක් යොමු වෙන්න. ඒ වගේම මේක ටික වෙලාවක් යනකොට මේ දැනෙන දැනීම එකම විදියට දැනෙනවාද, ටික වෙලාවක් යනකොට වෙනස් වෙලා වගේද දැනෙන්නේ, අන්න ඒ විස්තරත් ටිකක් හොඳට බැලුවනම් හරි. ඒ වගේ මේ අතරේ හිත පිට යනවනම් ඔච්චර විතර වගේ ගිහිල්ලාද හිත පිට යන්නේ කියලා ඒ විස්තරත් බලන්න පුළුවන්. ඉතින් මේ ගැන තව ටිකක් සක්මනට මීට වඩා විනාඩි 25ක්නේ සක්මන් කරනවා කියලා කියන්නේ. විනාඩි 25ක් කල් හරියන්නේ නැහැ. තව ටිකක් වැඩිපුර කරන්න පුළුවන් නම් එක දිගට මේකෙන් මීට වඩා වැඩි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මේ. ඒ නිසා මේ ළඟ දවසේ තව වැඩි විස්තර බලන්න. ඒකේ විස්තර වම දකුණ අතර වෙනස්කම් මේ වගේම කාලයත් එක්ක වෙනස්කම් මේ විස්තරත් එක්කම තව ටිකක් මේකට උනන්දු වුණා නම් හොඳයි කියලා කියන්න පුළුවන්. ඊළඟට පරයන්කයට ගියහම නම් පරයන්කය ගැන වැඩි විස්තර කියවිලා නැහැ. අපිට පොඩ්ඩක් නැවතත් පරයන්කය ගැන ඒටි කියන්න පුළුවන් නම් හොඳයි.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔය කිය අර පරයන්කය දැනෙන දේවල් විස්තර මට මතක හැටියට එක වාක්‍යයක්වත් තිබුණේ නැහැ. ඒකයි මට දැනගන්න ඕනේ.
ඒකේ තියෙන්නේ සංසුන්ව වාඩි වී කය දෙස බලා සිටියා. ඉක්මනින් හුස්ම රැල්ල දැනීම ගෙවී ගියා. හිස පහත්
වෙන්නේ දැනීම ගෙවී ගියා කියලා කියනවා විතරයි නේ. දැනීම මොකද්ද කියලා කියන්නේ, ගෙවී ගියේ මොකද්ද කියලා නිකමට හරි කියන්න පුළුවන්. මේකේ නා ස්වභාවය ඉන්නවනම් අපිට දැනගන්නත් පුළුවන්. කැමති නම් අත උස්සන්න පුළුවන්. කැමති නෑ වගේ නේද කියන්නේ?
නෑ ස්වාමීන් වහන්සේ.
එතකොට මේ දැනීම ගෙවි ගියා කියලා කියනවා. දැනීම ගෙවි ගියා කියන්නේ මොකක්ද කියලා නිකවට හරි දැනීම කියන්නේ මොකක්ද?
ස්වාමීන් වහන්සේ මේ බන්දුල
බන්දුලේද?
ඔව් බන්දුල සුවි සමත්මේ අත ඔසව තියෙන.
බන්දුලට නම් ඉස්සෙල්ලා ඉතින් මෙහෙම කියලා බෑ, පොඩ්ඩක් කනට එකක් ගහලා කියන්න ඕනේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ සමහරක් දවස්වල ස්වාමීන් වහන්සේ මේ වාඩි වෙච්ච ගමන් මුකුත්ම තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස. මේ කපාට නිකන් හුස්ම රැල්ල නිකන් නොතේරී යන බවක් වගේ තමයි තේරෙන්නේ.
නොතේරී යන හුස්ම රැල්ලක් කියනවනේ. හුස්ම රැල්ල නොතේරී යනවා. ඒතර මොකද්ද හුස්ම රැල්ල කියලා කියන්නේ?
ඔව් හුස්ම රැල්ල කියන්නේ ආස්වාස ප්‍රාස්වාස ස්වාමීන් වහන්ස.
ඒකටම කියන නමක් නේ හුස්ම රැල්ල කිව්වට ආස්වාස ප්‍රාස්වාස. එතකොට මොකක්ද මේ ආස්වාස ප්‍රාස්වාස කියන්නේ?
ආස්වාස ප්‍රාස්වාස ස්වාමීන් වහන්ස කියන්නේ දැන් සමහර දවස්වල ස්වාමීන් වහන්ස හොඳට ගොරෝසුවට හුස්ම ඇවිල්ලා නාය වදිනවා තෙරපෙනවා ඒක තියෙනවා. දැන් මේ වාතාව ඊයේ මම හිතන ස්වාමීන් වහන්ස ඒකෙදි මේ හුස්ම ගැන කිසිම දැනීමක් තිබුණ නැහැ කියන වගේ තමයි. කියන්නේ හුස්ම ගන්නවා නමුත් දැනෙන ස්වභාවය හුඟක් අඩුයි වගේ.
එතකොට
එතකොට
හුස්ම
සමනාල
ගන්නවා කියලා කියන්නේ කොහොමද එතකොට? දැනෙන ස්වභාවයක් නැතුව.
ඔය ඉතින් හුස්ම ගන්නවා කියන සමනාලයෙන් මේ නැත්නම් හුස්ම ගන්න එක දන්නවා, හැබැයි ඊමට ඒක වැටහීම නෑ ස්වාමිනේ.
ඔව් මං අහන්නේ
ගොරෝසු බව අඩුයි.
හුස්ම ගන්න එක දන්නවා කියලා කියන්නේ කොහොමද?
ටික අමාරු සමනාලයෙන් විස්තර කරන්න නම් මේ
එනේ ඒක තමයි. දැන් අපි ඔන්න ඕක තමයි හිතලුවයි දැනීමයි ප්‍රත්‍යක්ෂයයි අතර වෙනස තියෙන්නේ ඔන්න ඕක තමයි. දැන් අපි හිතන හුස්ම ගන්නවා කියලා.
එහෙමයි.
අපි හිතන මේ ආණ්ඩුව මෙහෙම කරනවා කියලා. එහෙම නැත්නම් ගිය ආණ්ඩුව මෙහෙම කරා කියලා අපේ හිතලුනේ මේ ඔක්කොම නේ මේ ලෝකය කියලා ගොඩාක් ඔන්න ඕක තමයි හිතලු තියෙන්නේ. එතකොට මේ හුස්ම ගන්නවා කියලා කියනවා. අන්න හුස්ම ගන්නවා කියලා කියනවා. හැබැයි හුස්ම ගන්නවා කියලා කියන්න මොකක් හරි සාක්ෂියක් තියුණාද? කිසිම සාක්ෂියක් නැහැනේ. හුස්ම නොදැනී ගිහින් කියලා කියනවා. නොදැනී යන්න ඉස්සෙල්ලා දැනිච්ච සාක්ෂියක් කියන්න පුළුවන්ද? දැන් උසාවියට නැග්ගට පස්සේ කියන්න පුළුවන් අරම වුණා මෙහෙම වුණා කියලා. හැබැයි මේකට සාක්ෂියක් ඇති එපාය කියන්න. නොදැනෙන් ඉස්සෙල්ලා
ඒක ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වොත් දැන් දැන් සමහරක් විතර එච්චර හිත එකලස් වීම නිකන් වැඩි හින්දාද එක්කෝ ඒ කියන්නේ සෝනන්ස ඒ කියන්නේ මේ වෙලාවේ සාමාන්‍ය හුස්මට වඩා තාම බොහොම සියුම්ම මට්ටමේ හුස්මක් තිබුණා කියලා වගේ එක තමයි කියන්න පුළුවන් සෝනන්ස.
ඔව් හරි. ඔක සියුම් මට්ටම කියලා හරි සියුම් මට්ටම එකක් හරි දැනුණානේ.
එහෙමයි.
ඔව් සියුම් මට්ටමේ දැනුනේ මොකද්ද එතකොට හුස්ම කියලා කියන්නේ?
දැනුනේ කියන්නේ සෝනන්ස එතකොට ඒ කියන්නේ ඒක තේරෙන්නේ නැහැ සෝනන්ස කියන්නේ.
ඒක තමයි. දැන් මේ ආධුනිකයෙක් කොහොම කිව්වා නම් එච්චර ගාණක් නැහැ. දැන් මේගොල්ලෝ මේ කාලයක් තිස්සේ කියන කට්ටියනේ. එතකොට මේ හුස්ම කියලා අපි කියන්නේ මොකටද? එතකොට අපි දැන් අන්න එහෙම කියමු. දැන් මහත්තයා කියන හුස්ම දැනිලා නොදැනෙනවා කියන්නේ නොදැනෙන ගියා කියලා. එතකොට හුස්ම කියලා කියන්නේ මොකටද?
ඔව් හුස්ම කියලා කියන්නේ සෝනන්ස ඉතින් හුලඟ අපි ගන්න හුලං වැල්ල ඇවිල්ලා නාසයේ පිරිමදින ගතිය.
ඔව් ආන්න ඒක තමයි මම මෙච්චර වෙලා ඇහුවේ. නාසයේ පිරිමදින ගතිය අපි අඳුර ගන්න හුස්ම කියලා නේද?
ඔව්
එහෙමනේ. දැන් නාසයේ පිරිමැදීමක් කියන එකට මෙන්න මේ මෙන්න මේ ආකාරයේ පිරිමැදීමකට මම අඳුර ගන්නවා මේක ආස්වාස කියලා. ඊට වඩා වෙනස් ආකාරයක පිරිමැදීමක් දැනීමකට අපි අඳුර ගන්නවා ඒක ප්‍රස්වාසය කියලා. ඔන්න ඔය දැනි අඳුරා ගැනීමක් නේ හදාගත්තු එකක් නේ හුස්ම කියලා කියන්නේ නේද?
එහෙමයි.
ඒකට දැන් මට තියෙන අවබෝධය මොකද්ද? දැනෙන්නේ මොකක්ද? මේක ප්‍රත්‍යක්ෂ දේ මොකද්ද? මෙන්න මේ නාහේ මෙන්න මේ තැන මෙන්න මේ විදිය පිරිමැදීමක් තියෙනවා. ඊට වඩා වෙනස් ආකාරයක පිරිමැදීමක් මෙහෙම තියෙනවා. අන්න ඒක දැනිලානේ ඊට පස්සේනේ මේක දැනීම පොඩ්ඩක් හරි අඩු වෙනවා. හරි මොන හරි වෙන්නේ. ඒතර වාර්තාව ඉදිරිපත් කරනකොට මෙන්න මේ දැනීම ගැන කියන්න ඕනේ. අර බිම් මට්ටමට බහැලා අපි උඩ තට්ටුවක ඉඳලා කියන ඔන්න හුස්ම දැනිලා නොදැනුණා කියලා. හැබැයි බිම් මට්ටමේ ෆවුන්ඩේෂන් එකේ අපිට දැනෙන්නේ මොකක්ද? මෙන්න මේ විදිහට පිරිමැදීමක් වගේ දෙයක් දැනෙනවා. දැන් ඒක තමයි සාක්ෂිය කියලා කියන්නේ හුස්ම දැනෙනවට එක පැත්තකින්. දැන් මහත්යාගේ සාපේක්ෂව සාක්ෂිය ඕක. වෙන කෙනෙකුට හුස්ම දැනුණා කියන සාක්ෂිය වෙන විදියක් වෙන්න පුළුවන්. වෙන කෙනෙකුට තව මොකක් හරි වෙන මොකක් හරි තමන්ට සාපේක්ෂව මෙන්න මේ වගේ දැනීමක් මට ආවා. අන්න ඒක මං හුස්ම කියලා අඳුරගත්තා. මේ වගේ දැනීමක් ආවා මේක මං ආශ්වාසය කියලා අඳුරගත්තා. මේ වගේ දැනීම් ටිකක් ආවා මේක මං වම කියලා අඳුරගත්තා. ඔන්නෝම අපි මේ දේවල් අඳුරගන්න පාවිච්චි කරමු මේ සාක්ෂි ටික තමයි. අපි මේ පොළ මේ බිම මට්ටමට ඇවිල්ලා මේක පාවිච්චි කරන්නේ මේ නැතු අපි එළියෙන් සාමාන්‍ය ලෝකේ බලනොන මෙතන ගෑනු කෙනෙක් ඉන්නවා පිරිමි කෙනෙක් ඉන්නවා මෙහෙම ආරයා ඉන්නවා මේවා දේවල් තියෙනවා කියලා ගන්න. අර ලැබිච්ච මේ අපිට ආපු සිග්නල් වලට අනුව හදාගත්තු ඔබ්ජෙක්ට් නේ අපි කියන්නේ. එතකොට අපි මේ භාවනා කරනවා කියලා කියන්නේ මේ ඔබ්ජෙක්ට් වලින් පොඩ්ඩක් පල්ලෙහා මට්ටමට ඇවිල්ලා මේ දැනිච්ච සාක්ෂිත් එක්ක තමයි ටිකක් කතා කරන්න ගන්න. එතකොට අරිට වඩා මේක ටිකක් මේ පල්ලෙහා මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. අතර හුස්ම දැනෙන්න පටන්ගෙන නොදැනුණා කියලා කියනවනම් තන හුස්ම කියන්නේත් අපි හදාගත්තු එකක් උඩ ඉඳගෙන තමයි මේක කරන්නේ. එහෙම නැතුව මේ සාක්ෂිය ඉදිරිපත් කරා නම් තමයි මුලින්ම හොඳම වැඩේ තියෙන්නේ. අදන තේරුණාද පොඩ්ඩක් හරි පැටලුණාද තව ටිකක්?
ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. වංශ කිව්ව එක තේරුණා. මේ ඔ එතන මම හිතන්නේ මේ ඒ ඒ කැල්ල ඒ මොහොතේ ස්වාමීන් වහන්සේ එක පහු වෙලා ගියා කියන එක තමයි මට හිතෙන්නේ.
ඔව් ඒක ඒ කැල්ල තමයි වැදගත්ම කැල්ල. මේකේ රිපෝට් එකක් ලියනකොට වැදගත්ම දේ තමයි මුලින් පටන් ගන්න විදිය. එතන මෙන්න මෙහෙම දෙයක් දැනිලා ඒක ටික දැනීම වෙනස් වුණා කියලානේ ඔය කියවෙන්නේ නේද?
එහෙම.
ඔව්
එතකොට මගේ පොයින්ට් එක ස්වාමීන් වහන්සේ නේ ඒ ඒ භාවනා කරන වෙලාවෙත් ඒක අත ඒක අතෑරුණා කියලා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් වාඩි වුණා නමුත් ඒක ඇල්ල මොකක් හරි දෙයක් හින්දා ඒක අතහැරුණා. හැබැයි ඊට පස්සේ තිබුණ අර හුස්ම වෙනස් වීම තරම් වේගයෙන් වුණා ඒක දන්නේම නැතුව ගෙවිල ගියා.
ඔව් ඒක තමයි. දැන් ඉඳ ගන්නකොට මහත්තයා සිහියෙන් ඉඳ ගන්නේ මම දැන් මෙහෙම ඉඳ ගන්නවා කියලා දැනගෙන. ඒතොර ඊට පස්සේ ඇඟට හිත යොමු කරනවද?
ඔව් කයට හිත යොමු කරනවා.
ඔව් කයට හිත යොමු කරලා ඒක තැනකට යොමු කරනවනේ නේ. එතකොට මොකක් හරි එකක් දැනුණා නේ නේද?
ඔව් ඔව් කය තේරෙනවා. එතකොට කය තේරිලා දැන් සවන සක්මන ටිකක් වැඩිපුර කරොත් මට වැටහෙන එක අස්සවනංශ ඒ කයත් එක්ක හොඳට හිත තියවම මුගක් සමහරක් දවසට සවනසේ මේ හුස්ම රැල්ල වදින එකවත් අල්ල ගන්න තරම් බෑ. කියන්නේ ඒක ඒක ඉච්චරික්මට ගෙවිලා ගිහින් නිකන් දන්නේ නැහැ වගේ මට්ටමක් තමයි තියෙන්නේ. නොදැනෙන මට්ටමක් තමයි එන්නේ.
ඔව් ඒක තමයි. ඒතර අර හොඳට මේ සක්මන ගොඩක් වැඩි වෙන තරමට හොඳට කය සංසිඳිලානේ තියෙන්නේ. ඒතර හුස්ම රැල්ලත් ගොඩක් සියුම් හුස්ම රැල්ලක් තියෙන්නේ. ඒතට ඒ සියුම් වුණත් අන්න ඒක දිහා ඉස්සෙල්ලා බලලා ඊට පස්සේ සියුම් තව සියුම් වෙන්න යනවා නම් හොඳයි. මොකද සක්මන් කරනකොටත් අපිට මොකක් හරි පොඩ්ඩක් කය ක්‍රියාත්මක වෙන වෙදට ඔක්සිජන් ගොඩක් අවශ්‍ය වෙනවා. ඊළඟට ඉඳගත්තට පස්සේ අවශ්‍ය වෙන ප්‍රමාණය තවත් අඩුයි. ඒතකොට හුස්ම තවත් ටිකක් සියුම් වේගෙන යන්න පුළුවන්. ඒතකොට ඉඳ ගන්නකොටම යම්කිසි දෙයක් මේ ඇඟේ දැනෙනෝනේ. අන්නේ දැනෙන දේ මං අඳුරගත්තා මේක ආස්වාස මේක ප්‍රස්වාස කියලා. ඒකට ඉස්සෙල්ලා වටිනාකමක් දීලා ඒක අගය කළා තමයි ඊළඟ එකට යනවනම් යන්න ඕනේ. ඒක අගය නොකරන තරමටම අපිට මූලකමට හැනෙන් අපි ඈත් වෙනවා. දැන් අපි පොල් ගහකට නගිනවා නම් පොල් ගහේ මුලේ ඉඳලා පැය නගින්න. අද පොල් ගහකට නැගලා භාගයක් දුර නැගලා බැස්සට හෙට නගිනවා නම් ආයෙත් පොල් ගහේ මුලේ ඉඳලාම තමයි නගින්න ඕනේ. ආයෙත් හෙට මැදට නගින්න බෑනේ. දැන් ඒ වගේ තමයි ඉස්සෙල්ලාම ඉඳ ගන්නකොට අවුරුදු 10ක් 15ක් භාවනා කරපු කෙනෙක් වුණත් ඒ මුලින් පටන් ගන්න ඕනේ. එතකොට අන්නේ මුල මේක මේ මොකද්ද මේක කූඤ්ඤ බස ගන්න තැන මේක මේ කොහෙද මේක මේ පට්ටල කර ගන්න තැන මුල ආරම්භ කරන තැන ගැන පොඩි මීට වඩා මේ වටිනාකමක් දුන්නා නම් ඒක අගය කරනවා නම් ඊට වඩා හොඳයි කියලා කියනවා.
ඒක තමයි
කිරීමත් එක්ක මේ පරයන්කේ මීට වඩා සාර්ථකව යන්න පුළුවන්. හරි. අන්න දැන් ඔය කතා කිව්වා. එලාට වෙන්නේ මේ කිව්වට ඊට පස්සේ නොදැනී යනවා කියලා කියන. දැනීම නොදැනී යනවා කියලා කියනෝ නෑ නේද?
ඔව්.
ඔව් එතකොට දැන් නොදැනී යන එකට අකමැති කියලාත් කියවෙනවා. එහෙම කතාවකුත් කියවෙනෝ නෑ නේද?
ඔව් ඒක වෙලාවේ සන්නාංශ ටිකක් හිත ටිකක් නොදැනී යනකොට ටිකක් අකමැති ගතියකුත් ඒකම හිතවිලි අතරින් රිංගා එන ගතියක් ඒ වගේ දෙයක්.
ඔව් එතකොට අන්න ඒක දැන් නොදැනී යනකොට මේකට තියෙන හිතට මොකක් හරි එකක් අල්ල ගන්න ඕමනාව තියෙනවනේ. අල්ල ගන්න ඕන නම් වෙන මේ එක පැත්තකින් අකමැත්තක් හරි යනවා. ඊළාට ඊට වඩා සිවුම් මට්ටමේ තියෙන අර සිතුවිලි හරි ඇවිල්ලා මේකට මෙයාට එල්ලෙන්න වැලක් හදලා දෙනවා. එල්ලෙන්න වැලක් හදලා දීපු ගමන් මෙයා මොකද්ද මොකක් හරි එල්ලෙනවා. ඒක තමයි ස්වභාවය. එතකොට අපි එල්ලෙන්න නම් එල්ලෙන වැලක් වෙන දේවල් හොයාගන්න වෙනකොට ආයත හුස්ම රැල්ලම අපිට එල්ලෙන වැල විදිහට පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක හොඳයි නේද? එතකොට ඒකෙදි කරන්නේ අපි මුලදී හුස්ම රැල්ලට එච්චර ලොකු වටිනාකමක් නොදුන්න නිසා එල්ලෙන වැල් කීපයක් තියෙන හුස්ම රැල්ල තියෙනවා වෙන තම මේ දැනීම නොදැනීමට තියෙන කැමැත්තක් අකමැත්ත තියෙනවා. ඒ අතරින් තව පැත්තකින් සිතුවිලි කියන ඒවා තියෙනවා. ඒ ඔක්කොම තියෙද්දි අපි මොකද කරන්නේ? වැඩිපුරම අපේ කැමැත්ත දක්වනවා. අපි ඡන්දෙ දෙනවා මේ අර සිතුවිලි කියන එල්ලෙන වැලට. ඒකට හරිගටක් ගාල පයිනවා. එහෙම වෙන්නේ මොකද අපි මුලදීම ආරම්භයේදීම අර මූල කමටහන කියන වැලට එච්චර අපි අගය කිරීමක් නොකරපු නිසා කියලා කිව්වොත් පිළිගන්නවද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් ඒක මට තේරුණා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපි මීට වඩා ඒක ගැන දැනුවත් වෙන්න ඕන කියන එක මූල කර්මස්ථානේ.
ඔව් ඒක තමයි.
පද ස්වාමීන් වහන්සේ සක්මනේදිත් මට ඔය ප්‍රශ්නෙම තිබුණා ස්වාමීන් වහන්සේ. අද ලියද්දිත් සමහර දවස්වලට ඒ කියන්නේ ඒක ඒ කියන්නේ රූප ඒ අරමුණ ගැන ඒ කියන්නේ බොහෝම වැටහීම ඇත්තෙම නැති ගතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ. සමහර දවස්වලට හොඳට යටිපතුල වදිනවා එහෙම ඒක තියෙනවා. සමහර දවස්වලට ඒ ගතිය හුඟක් අඩු ගතිය.
ඔව් එහෙම තියෙන. ඉතින් ඔය දැනෙන දැනීම දවසෙන් දවස බාහිර හේතු ගොඩක් එක්ක මේක වෙනස් වෙනවා. අනේ ඒකත් අඳුරගන්න මේකෙත් අනිත්‍ය ස්වභාවය තමයි මේක. ඊළඟට අපි මේ ලෝකයේ ස්වභාවය තේරුම් ගැනීම සඳහානේ අපි මේ මූලකමට හනක් සම්මත කරගෙන තියෙන්නේ. ඒතකොට ඒ සම්මත කරගත්තු දෙයට අපි ටිකක් වටිනාකමක් මේක හොඳයි කියලා පොඩ්ඩක් හිතෙන් මේකට අගය කිරීමක් සිද්ධ කරන්න ඕන. ඒ අගය කිරීමත් එක්කම අපේ හිත මෙහෙම මේකේ ඉඳලා පිට යනවා තමයි. එයාගේ කඩප්පුලිකමට පිට යනවා. හැබැයි අපි මුලින් අගය කළා තිබ්බනම් ආයෙත් පිට ගිහිල්ලා ආයෙත් මෙතෙන්ටම තමයි එන්නේ. එතකොට හුස්ම දිහා බලාගෙන ඉන්නකොට ඔක සියුම් වෙලා ගිහිල්ලා දැනීම ටික ටික අඩු වෙලා ගිහිල්ලා මෙයාට කිසිම උවමනාවක් නැති වෙන මේ හුස්ම දිහා හරි බලන් ඉන්න. එතකොට ඔන්න නොදැනී යනවා කියලා කියන්න පුළුවන්. හැබැයි මෙයා මෙන්න මේ හුස්ම දිගේම ගිහිල්ලා නම් අයිසරයක් එන්නේ අර වෙන සිතුවිලි කියන මේ කොහෙවත් යන මේ වලට එල්ලෙන්නේ නැහැ. මේ ආයසරයක් එන්නේත් හුස්මටම තමයි. එහෙමනම් අපි මේක පුළුවන් තරම් මේකට වටිනාකමක් දීලා මේක හොඳයි කියලා අපේ හිතෙන් මේකට අගය කරලා තිබ්බනම් ඉතින් මේක පුළුවන් තරම් නැවත මේකත් එක්කම එනෝනම් නැවත මේකටම එන ගතිය ගොඩක් වැඩි. මේ යන්නේ ඒක තමයි පුරුදු කරගන්න ඕනේ. ඉතින් මේක පුරුදු කරන්නේ මේ හුස්ම දිහාම බලාගෙන ඉන්න නෙවෙයි, හුස්ම හරහා මගේ හිතේ ස්වභාවය තේරුම් ගන්න නෙවෙයි ඔක්කොම කරන්නේ නේද? මගේ ඇඟේ හිතේ ස්වභාවය තේරුම් ගන්න. එතන මෙන්න මේ හරහා බලන්න දැන් මට ඕන විදිහට මේක පාලනය කරගන්න බැරිත් ඇති. අපිට ඒකත් යම් කිසි මට්ටමකින් තේරුම් ගන්න පුළුවන්. අපි මේ ඔක්කොම වැඩ අතහැරලා මේ මූල කමටහනක් කියන එකක් හොඳටම දන්නවා, අනිත් අයටත් උදව් කරනවා මේ දේ කරගන්න. ඒ ඔක්කොම කරන අතරේ මගේ හිත බලන්න මට ඕන විදිහට තියෙනවාද කියලා. මට ඕන විදිහට මේ මෝ ඉන්න කියන්නේ දෙයක් අහන්නෙම නැහැනේ. ඔහේ කැලේ පනිනෝ. ඉතින් ඔන්නෝක අඳුර ගන්න පුළුවන් නේද? ඉතින් අපි මේ අපි වටපිට ඉන්න අයට පාලනය කරන්න යනවා කියන්නේ කොච්චර මෝඩ වැඩක්ද කියලා බැලුවොත් මේකත් එක්ක. අන්නේ දේවලුත් මේ හරහා අඳුර ගන්න පුළුවන්. ඒ වගේම මේක පුළුවන් තරම් තව ටිකක් අගය කරා නම් මේකත් එක්ක තව ටිකක් වැඩිපුර ඉන්න පුළුවන් වෙයි කියලා අපි කියනවා.
එහෙමයි සාමාන්‍යයෙන්. බොහොම පිං.
ඉතින් මේ වගේ කෙනෙකුට ඉතින් අලුත් කෙනෙකුට නම් පොඩ්ඩක් හෙමින් කියන්න පුළුවන්. දැන් මේ කාලයක් කරන කෙනෙකුට ඉතින් ළඟ හිටියා නම් ඉතින් ඩොක්කක් හරි අනින්න වෙනව නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
හොඳ වෙලාවට ඉන්නේ.
තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ. තෙරුවන් සරණයි.
බොහොම පිං ස්වාමීන් වහන්සේ. මම දැන් ආරාධනා කරනවා මේ සම්බන්ධ වෙලා ඉන්න ඔබට යම් අත්දැකීමක් හරි මොකක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා උපදෙස් ලබා ගන්න කියලා. අනදී ඔබට තියෙන අවස්ථාව.
බොහොමකින් පත්මනන්ද අවසරයි ස්වාමීන් වහන්ස. මාත් බය වෙලා හිටිය ස්වාමීන් වහන්ස මගේ හින්න පරණ කට්ටියයි කියලා ප්‍රශ්න ආයිද කියලා. ස්වාමීන් වහන්ස හොඳ දෙයක් මතු කරලා මේ අපි එහෙන ආනාපානයි කියලා කියනවා, පිම්බීම හැකිලිම කියලා කියනවා. ඒතර ඒ මොකද්ද කියන දේ ප්‍රශ්නෙට ඇතම් ස්වාමීන් වහන්සේ ඒ වෙලාවෙ ඇහුණා මාත් ටිකක් තුෂ්ණිම් භූත වෙලා වගේ යනවා ස්වාමීන් වහන්සේ මොකද්ද කියන්නේ කියලා. ඇත්තටම අපි දාගත්තු නමක් කියන එකත් තමයි මට ඒ වෙලාවේ මට මතකයට යා පොඩි අර නිකන් හින් ටිකක් වගේ ආව ස්වාමීන් වහන්සේ. නමුත් මෙතනදී අපි ඇත්තටම බලන්නේ ස්වාමීන් වහන්සේ මේ කයට හිත ගැනීමේ උත්සාහයක් ලෙස මේ හුලන් ටික කය වදින ස්ථානයක් හොයා ගන්නවා. එහෙම නැත්නම් වෙන ඒ ආනාපානය නිසා ශරීරයේ වෙන තව දෙයක් තමයි පිම්බීම හැකිලිම කියන දේ. ඒ කියන ඒ දැනීමට හිත යොමු කිරීම අපි ඔය වචනයකට දාලා තියෙනවා එක නේද ස්වාමීන් වහන්සේ කරලා තියෙන්නේ.
ඒක තමයි මේ දැනීමක් අල්ලගෙන මේ ඇහැකනන මේ ආයතන හයෙන් අපිට ලේසියෙන්ම පාලනය කරගන්න පුළුවන් ආයතනය තමයි ඇඟ කියන එක. ඇහැ කියන එක ගොඩක් ප්‍රබලයි. කනත් ඒ වගේ. අනිත්‍යවත් ඒ ටික ටික දුර්වල වෙගෙන යනවා. මේ අතරින් දුර්වලම එක්කෙනා තමයි ඇඟ කියන එක්කෙනා. ඒක නිසා තමයි අපි ඇස්කන් ඒවා වහලා ඒ දුර්වලම එක්කෙනාට දැනෙන දැනීමක් විතරක් අල්ලගෙන ඔන්න ඒකේ විස්තර හොයාගෙන යනවා. ඒ හරහා මේ මම කවුද කියලා තේරුම් ගන්න තමයි මේ දේවල් කරන්නේ. එතකොට අපි හැම දැනීමක්ම ගත්තාම අපි කිම ලෝකේ තියෙන මේ ඔබ්ජෙක්ට් හැම එකක්ම ගත්තාම මේ ආයතන වලින් එන සිග්නල් වලින් ඒවා එකතු කරලා අපි හදාගන්න මෙන්න මේක ඔබ්ජෙක්ට් එකක් විදියට. දැන් අපි බෝලයක් කියන එකක් බලමු. බෝලයක් කියන එක ගත්තාම මේක ඇහැට මෙහෙම වර්ණ රටාවක් තියෙනවා. මේක අතගාල බැලුවාම මෙහෙම සිනිඳු බවක්, එහෙම රළු බවක් දැනෙනවා. මේක ඉඹල බැලුවාම මෙන්න මෙහෙම සුවඳක් එනවා. මේක ලෙව කාල බැලුවොත් මෙහෙම. අන්න මේවා ටික ඔක්කොම එකතු කරලා මේකට බෝලයක් කියලා කියනවා. කම්පියුටරයක් කියලා ගත්තා. දැන් අපි වටපිට ඉන්න මිනිස්සු බලවත් හැමෝම හාමුදුරු කෙනෙක් ගත්තා. તો හැමෝම මේ අපිට එන වටපිටින් එන සිග්නල් ටිකක් එකතු කරලා මේවා ඔක්කොම එක එක විදියට රටාවල් ටික එකතු කරලා මේක එක ගැටයක් ගහලා මෙන්න මේක තමයි මේක කියලා අල්ල ගන්නවා. ඒ අතරින් පහසුම එකක් වගේ තමයි මේ හුස්ම කියන එක. අපි ළඟ නිතරම තියෙනවා, මරණ කම්ම තියෙනවා. ඊළාට මේ ඇඟ කියන ආයතනය පහසු ආයතනයක් වෙන ඇඟත් එක්කම එකට සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේ වගේ ඉතා සරල දැනීමක් අල්ලගෙන ඒ සරල දැනීම අඩේට තියාගෙන අපි පාවිච්චි කරන මේක තේරුම් ගන්න, මම තේරුම් ගන්න. ඊට පස්සේ මේ හරහා මෙහෙම තේරුම් ගැනීම හරහා මේක වටේට විහිදුවන්න පුළුවන්. අනිත් ඒවටත් ඇහැටත් රූපයක් පේනකොට ඔන්න ඒක දිහා බලන. ඊළාට කනට සද්දයක් ඇහෙනකොට ඒකත් මේ වගේ. ඊළාට මේ දෙකම එකතු කරලා වෙන අපි හදාගන්න ඔබ්ජෙක්ට් දිහත් මේ විදිහටම බලනවා. ඔහොම ඔය විදිහට තමයි මේ මුල් ලෝකෙම තේරුම් ගන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒතර මුලින් ආරම්භ කරන්න තමයි අර වගේ දේක් පාවිච්චි කරන්නේ. එහෙම කිව්වම තේරෙනවද?
එහෙමයි ස්වාමීන් වහන්ස. එතකොටම ඇති වෙන තවත් ප්‍රශ්නයක් තමයි ස්වාමීන් වහන්ස. දැන් ඒ අපි හුස්ම දැනීම දැනගන්නවා. ඊට පස්සේ කෙටි හුස්ම වශයෙන්, දීර්ඝ හුස්ම වශයෙන්, ඊට පස්සේ ගොරෝසු ගතියක් දැනෙනවා. ඒ ගොරෝසු ගතිය දැනෙනකොට ඒකට පොඩි අකමැත්තක් වගේ තිබෙනවා. ඊට පස්සේ හරි සියුම්ම දැනෙනවා, සැහැල්ලුවට දැනෙනවා. ඒකට පොඩි ආසාවක් දැනෙනවා. නමුත් ඕක රැලි රැලි වශයෙන් ආපහු යනවා. ඊළඟට ඕක ඒ දැනීමත් නැති වෙලා ගිහිල්ලා අපිට ශරීරේ තියෙන තදවීම් ගති, ආයි ඒ ශාරීරිය ඇති වෙන පාවෙනෝ වගේ වතුර වගේ ඕගතියක් දැනෙනවා. ඒව ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙන්නේ අපේ අර ආශාව කියන දේ නිසාද කියන මේ ප්‍රශ්නේ මතුවෙන ස්වාමීන් වහන්සේ. දැන් අපි අර ගොරෝසු උස්මරලට අකමැත්ත වෙනවා. නමුත් ඒ ගොරෝසු උස්මරලට අකමැත්තම නෙවෙයි ඒකට හේතුව අපි එතකොට ওই පරියන්කේ හරියට වාඩි වෙන්න ඉස්සෙල්ලා හරි අපේ හිතේ තිබෙච්ච යම් ව්‍යාකූල ගතියක්, තරහවක් වේදන ඒවත් පොඩ්ඩක් සම්බන්ධ වෙනවයි කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්ස.
ඒක මෙහෙමයි, අපිට හේතුවක් කිව්වහම 100%ක් මේමයි හේතුව කියලා කියන්න බෑ. ඒකට ගොරෝසු හුස්මට අකමැත්තත් එක්ක අපිට තව ඔප්ෂන් ගොඩක් හම්බ වෙනවා. ඒ ඔප්ෂන් හම්බ වෙන ඔප්ෂන් අපිට සමහර වෙලාවට මේ පරයන්කේට ඉඳගන්න ඉස්සෙල්ලා තිබුණ හේතුත් එක්ක ඒ ඔප්ෂන් ගන්න වෙනස් වෙනවා. එතන අපි පරයන්කේට ඉඳගන්න ඉස්සෙල්ලා අපි හිතන විදිය, කාපු කෑම, වටපිට පරිසරය, ඒ ගොඩක් හේතු එක්ක අපිට ඔප්ෂන් ගොඩක් හම්බ වෙනවා අල්ලගන්න. එතකොට අරක අකමැති වෙනකොටම අපිට අල්ලගන්න තියෙන ඔප්ෂන් ගන්න වැඩි වෙන තරමට අපි ඒ වයින් අතරින් හොඳ එකකට හිත පනිනවා. දොඩ ඉඳගන්න ඉස්සෙල්ලා අපිට කරන දේවල් හැටියට අපිට ලැබෙන ඔප්ෂන් ගන්න අඩු නම් ඉතාර සියුම් හුස්මේ හරි ඉතින් අරට වඩා මේක හොඳයි කියලා ඒක හරි අල්ලගෙන ඉන්න එක තියෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔහොත් තින්ක්ස් ස්වාමීන් වහන්සේ. නිර්වාණ සරණයි.
නිර්වාණ සරණයි.
ස්වාමීන් වහන්සේ වෙන ඔබ වහන්සේට තව කාලේ තියෙනවද වෙන කාට හරි ආරාධනා
කරන්න? ප්‍රශ්න තියෙනව නම් අහමු, නැත්නම් ඉතින්
නවත්තුමු. ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ ඔබට පුළුවන් මේ අවස්ථාව ප්‍රයෝජනට ගන්න යම්කිසි ස්වාමීන් වහන්සේගෙන් මොන හරි අහන්න තියෙනවනේ ප්‍රයෝජනට අරගෙන ඒක ගන්න කියලා මම ආරාධනා කරනවා. සුදර්ශනී අමරසිංහ ඔබට පුළුවන් අන්මියුට් කරලා කතා කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්ස. අද අර ධර්ම දේශනාවේදී ඇහිච්ච දෙයකට මට මේ හිතුණා ස්වාමීන් වහන්ස, අර සමතේ විදර්ශනාවයි අර දෙකම අර වැඩෙනවා වගේ කියන එකට මට දැනුම් දෙයක් මේ දැනීගෙන තිබිච්ච දෙයක් මට තහවුරුනා වගේ වුණා ස්වාමීන් වහන්ස. මේ අර සමහර දවස්වලට භාවනා කරද්දී කයට හිත යොමු කරගෙන ඉන්නකොට කයේ දැනීම් ටික මේ දැනීමක් තියෙනවා. ඒක මම මෙහෙම කිව්වත් දැන් මේ ඊයේ මම භාවනා කරද්දී හුස්මට හිත යොමු කරගෙන හුස්ම බලන් ඉන්නකොට එක පාට උඩට ගත්ත හුස්ම ස්වාමීන් වහන්සේ මේ දීර්ඝ හුස්මක් ආවා. ඊට පස්සේ ආයෙගෙන පහළට ඒක හුස්ම දෙකකින් වගේ හොස් හොස් ගාලා වගේ පිට වුණා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඊළඟට ආපු දීර්ඝ හුස්ම අර මේ අපි අර අඬනකොට අඬන අඬල ඉවරයිච්චාම ඉකි ගහන්නේ ඉකියක් එන ගගාර අර උඩට උඩට එනවනේ. අන්න ඒ වගේ එකක් පාලනය කරගන්න බැරුව උඩට 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 යනවා. මේ පිටටද සද්දෙත් එනවා. ඒක වළක්ව ගන්න බැරි වුණා. එහෙම එහෙම ගිහිල්ලා සවනස ඒක උඩට වැඩි වෙලා යනවා. ඊට පස්සේ ආයෙත් මේ හිමීට 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 තමයි අඩු වෙලා යන්නේ. එහෙම එහෙම අවස්ථා දෙක තුනකදීම වුණා. ඒක පාලනය කරන්න බෑ සවනස. මේ අර උඩට යන හුස්ම තමයි එහෙම එහෙම යන්නේ. පහළට යන එක මේ ආයෙ හිණේට 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 හිමීට හිමීට එහෙම අඩු වුණා. ඊට පස්සේ ආයෙ නෝමල් එහෙම තිබ්බා. තිබුණ නතරම වෙනවා. ඒ හුස්ම මොකුත් වෙන්නේ නැතුව හේ ඉන්නවා. ඉඳලා ආයෙත් මේ අර වගේම නොහිතපු වෙලාවක ආයෙ ඉහළට අර ඉකිය වගේ සද්දෙත් එක්කම ඉහළට යනවා. වගේ අවස්ථා තුනක් වුණාට පස්සේ මං කරපු දේ මේ දැන් මේ කට්ටියත් වටේ ඉන්නවා, ඒගොල්ලන්ටත් බාධාවක් වගේ ඉන්න භාවනාව නතර කරා කියලා ආයෙ එක්කමට ආයෙ අලුතෙන් වගේ හුස්ම පටන් අරගෙන බලනකොට ආයෙ නොහිතපු වෙලාවක එක්ක පාට දැන් මම භාවනා කරන එක නතර කළා වගේ ඉන්නේ. ආයෙත් අර දෙයම සිද්ධ වුණා සවනාස. මම අර අත්තරපු භාවනාවක් අර අත්තරලා වගේ හිටියට ඒත් භාවනාව වෙලා කියන දෙයක් මට වැටහුණා. ඒ වගේම අර දැන් සමහර දවස්වලට භාවනා කරනකොට කයට හිත යොමු කරලා චුට්ට වෙලාවක් ඉන්නකොටම නිකන් අවකාශයේ වගේ ඔහි මේ හුස්ම දෙක තුනක්ම දැනිලා කිස්ම බවකත් ඉන්න වෙලාවල් තියෙනවා. ඉතින් අර ඒ දෙක මට හිතෙනවා අර සමතේ විදර්ශනාවයි දෙක වැඩෙනවා වගේද කියලා. එක එක දවස්වලට එක එක වෙලාවල් වල අනුව එහෙම දැනෙන්නේ. ඔබ වහන්සේ කිව ධර්ම දේශනාව එකට සමානයි කියලා වගේ හිතුණා. ඒක හරියටම වටහා දෙන්න ස්වාමීන් වහන්සේ පෙරවන් සන්නයි.
හොඳයි. ඇත්තට මං ධර්ම දේශනාව අහගෙන නම් හිටියේ නැහැ. හරි කමන්නේ. දැන් මේ එකක්නේ කියන්නේ මේ අත්දැකීම් ටිකක් කියනවා. දැන් ඔතෙන්දි හැබැයි දැන් ওই වෙලාවට ඔහම එක එක විදියට හුස්ම දැනෙන එක ඉකි ගහනවා වගේ කැඩි කැඩි වගේ එක එක ආකාරයෙන් අඳුරගෙන තියෙනවනේ. දැන් මේ අඳුරගත්තු එකට අකමැති ස්වභාවයක් තමයි අපිට ඇහෙන වார்த்தාව කියවනකොට තේරෙන්නේ. ඒක නිසානේ අනිත් අයටත් කරදරයක් වෙයි කියලා මෙහෙම නවත්තන්නේ. එහෙම කිසිම දෙයක් නැහැ. මේක වැරද්දක් කියලා කිසිම දෙයක් නැහැ. ඒක තියෙන්නේ අකමැති ඕකත් තව එකක් විදියට බාර ගන්න තියෙන්නේ. ඕකත් ඔන්න දැනෙන දැනීමක්. දැන් මේ හුස්මෙම එක එක වෙලාවට එක එක විදියට දැනෙන්න පුළුවන්. මේක මේ එකම විදියටම වෙන්න ඕනේ කියලා අපි හිතන් ඉන්න නිසානේ මේක ප්‍රශ්නයක් වෙන්නේ. දැන් ඉපදුන දවසේම ඉඳලම හුස්ම දැනුනේ ওই විදියට නම් ඔක ප්‍රශ්නයක් නෑ නේද? ඉපදෙනකොටම අපි හැමෝටම එක අංගකුත් එක්ක හැමෝටම ඔළුවේ තිබුණා. අඟක් තියෙන එක ප්‍රශ්නයක්ද අපි හැමෝටම? නෑනේ. ඒ වගේ තමයි. හුස්ම වුණත් ওই විදියටම තිබුණා නම් අපි ඒක ගණන් ගන්න නෑ. ඔක වෙනස් වෙලා වෙන මේ එන දහස්ම දැනුණාට වඩා වෙනස් විදියට මට අද දැනෙන්නේ කියලා. ඔක දැනෙනකොට ඔන්න අනිත් ස්වභාවය අපි පිළිගන්න කැමති නැතිකම තමයි තියෙන්නේ. ඒක අඳුර ගන්න තියෙන මගේ හිතේ මෙන්න මේම අනිත්‍ය බව පෙන්නකොට දැන් අපි මේක ඉඳගෙන බලන්නේ මොකටද? ඉඳගෙන මේ ලෝකේ ස්වභාවය තේරුම් ගන්නනේ අපි මේ ඉඳගෙන මේ අරමුණක් දිහා බලාගෙන ඉන්නේ. ඒ වෙලාවේදී මේක පෙන්නකොට අපි කියනවා අන්න මේ එහෙම පෙන්නන එක වැරදි අර පෙන්නුවා නම් හොඳයි කියලා ඒකට චෝදනා කරනවා. ඒ වෙනුවට ඕක දිහා හොය බලාගෙන ඉන්න මොකක්ද වෙන්නේ කියලා. ද ඒකත් තවත් එකක් විදිහට ඔකට යන්න ඇරියා නම් ඔක සමහරට ඊළඟ තව දවස් කීපයක් ගිහිල්ලා මේ ජවනිකාව ওই එපිසෝඩ් එක ඉවර වෙලා වෙනස් විදිහක එකක් එන්න පුළුවන්. ඔකට හොම යන්න ඇරින එක තමයි හොඳම වැඩේ තියෙන්නේ. එතකොට දැන් සමහර දවස්වලට හොම වෙන්නේ නැහැ කියලාත් කියනවනේ. එතකොට සමතය විදර්ශනාවයි අතර වෙනස කියලා කියන්නේ ඕකම කියන්න බෑ. සමතය කියලා කියන්නේ අපි එකම අරමුණක් දිහා එකම විදියට ඔන්න මේක නිත්‍ය සංඥාවෙන් බලාගෙන ඉන්නවා කියන එක තමයි එක පැත්තකින් සමතය කියලා කියන්නේ. දැන් හුස්ම ওই විදියටම වෙන්න ඕන. ආශ්වාස ප්‍රශ්වාස කියලා නමක් දාලා හරි මෙහෙමම වෙන්න ඕන කියලා මේක දිහා මේක සුභවාදීව බලාගෙන ඉන්න එක තමයි සමතය එක පැත්තකින්. විදර්ශනාව කියලා කියන්නේ මේක හරියටම නමක් අපිට මෙහෙම මේකමයි කියලා වෙන් කරන්නත් බෑ. විදර්ශනාවේදී කරන්න මේක විස්තර බලන. ඔන්න හුස්ම ඉකිගහනවා වගේ දැනුණත් ඊළාට මේක සියුම්ව දැනුණත් රළුවට දැනුණත් මේක දිග කොට බව වෙනස් වුණත් මේක විස්තර බලන එක තමයි බලන්නේ. ඒතර මේක සුභවාදීව නේ බලන්නේ. මේකේ අතහස බව තේරුම් ගන්න. මේක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන් සුභ වෙන්නත් පුළුවන් අසුභ වෙන්න පුළුවන් උනත් මොකක් වුණත් මේක දිහා මම බලන මේකේ හැටි තේරුම් ගන්න. ඒතර මේක සුභවාදීව හොඳටම වෙන්න ඕන මේ විදියටම වෙන්න ඕන කියලා අදහසින් බලන එක නෙවෙයි විපස්සනාව කියන්නේ. විපස්සනාවේදී මේකේ යථාස්වභාවය මොකක් වුණත් කමන්නේ මේක බලනවා. බලලා මේකේ හැටි ස්වභාවය තේරුම් ගන්නවා කියන එක තමයි විපස්සනාව කියලා කියන්න පුළුවන්. සමතේදී හැම නෙවෙයි මේ එකමයි කියලා ඒකම බලාගෙන ඉන්නෝ. ඒතකොට ඒකාග්‍රතාවය තමයි ඒකෙදි වැඩෙන්නේ. විපස්සනාවේදී ඒකාග්‍රතාවයට අමතරව ප්‍රඥාවකුත් වෙනවා. මේකේ යථාස්වභාවය තේරුම් ගන්නත් හැකියාව වෙනවා. එහෙම කිව්වහම තේරෙනවද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒ විදර්ශනාවයි මේ සමතේ නෙවෙයි ඒත් අරත් මේ අර අවකාශය වගේ නතර වෙන එකත් මේ විදර්ශනාවෙම අපිට ලැබෙන දෙයක් නේද ස්වාමීන් වහන්සේ භාවනාවේදීම.
ඕකෙන් ලැබෙන අවබෝධයක් තියෙනවා. දැන් මේ හුස්ම රැල්ලුණත් මෙහෙමයි කියලා. ඒක දිහා බලාගෙන ඉන්න එක තමයි. ඉතින් මොකක් වුණත් බලාගෙන ඉන්න එක තමයි විපස්සනාව කියලා කියන්නේ. මේකත් මෙහෙම වෙන්න පුළුවන් කියලා. අන්න මේකත් තමයි අනිත්‍ය ස්වභාවය එක විදිහකට පෙන්නනවා කියන සතුටෙන් මේක බාර ගන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඊළඟට ඕක විපස්සනාවද සමතේද කියලා නන්දා ගන්න ඕනෙත් නැහැ. නිකම්ම බලාගෙන හිටියා ඉවරයි. ඔය නමක් දාගත්තා කියලා තව අඟක් එන්නේ නැහැනේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ ගොඩක් පිං තෙරුවන් සරණයි වැටහුණා.
තෙරුවන් සරණයි.
බොහොම පිං ස්වාමීන් වහන්ස තවත් ඔබට තියෙන අවස්ථාව නැවත අත්දැකීමක් ස්වාමීන් වහන්සේ සමග බෙදා හදා ගන්න. ස්වාමීන් වහන්ස වෙන ප්‍රශ්න මොනවත් නැති වගේ පේන්නේ මම නදීප්ට බාර දෙනවා වැඩසටහන කරගෙන යන්න කියලා.
දැයි
බොහොමත්ම මේ පින් පද්මනෙන්දා සුපුරුදු ලෙස අද දිනේත් වැඩසටහන સમાપ્ત කිරීමට ප්‍රථම අප පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා බන්දුල මාමාට මම ආරාධනා කරනවා අද දිනේ පුණ්‍යානුමෝදනා සිදු කරන ලෙස. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. බන්දුල මාමා ඔබට
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අද දිනත් පුණ්‍යානුමෝදනා කිරීමට අවසර ගෞරවනීය ස්වාමීන් වහන්සේට දෙනවම ධර්ම දේශනාවක්, ඒ වගේම ඉතා වටිනා ධර්ම සාකච්ඡාවක් අපේ ලොකු විශාල අනුග්‍රහයක් දැක්වුවා. ඉතින් ඒ වහන්සේලා ලබාගත් සියලු පින්, ඒ වගේම අපි සුතුමේ වශයෙන් ලබාගත් පිනුත් වහන්සේලාගේ නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමට හේතු වේවා. ඒ වගේම අපිටත් මේ පින උපකාර වේවා. මේම කෘත්‍ය සඳහා උපකාරක අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේත් අනිත් මිත්‍රිගල ස්වාමීන් වහන්සේලටත් මේ පින උන්වහන්සේලාගේ නිරෝගී සුවයත් ඒ ශාසනය කටයුතු කරගෙන යාමට ශක්තිය බලය ලැබේවා. ඒ වගේම මේ පිනෙන් නොපෙනෙන යම් කොටසක් සිටිනවා නම් ඒ අයට පින් අනුමෝදන් කිරීමටත් අපගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් ඝාතකයා කීමට අවසර. එතාවචාචම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවිතා චම්මිහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවිතා චම්මිහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරක්කන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරක්කන්තු මම්පරං ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුතු ඥාතියෝ ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුතු ඥාතියෝ ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුතු ඥාතියෝ ඉනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය විනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යව නිබ්බාන පත්‍ය සරණසේ වන්දනා කිරීමට අවසර
දෙයි
ඕකාස වන්දාමි බන්තේ
කී හෝතු
මයා කතම් පුඤ්ඤං ස්වාමිනා අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි
ස්වාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡං කමති මේ බන්ති
කමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්ති
සුඛී හෝතු
ද්විතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හෝතු
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හෝතු නිබ්බානපච්චයෝ හෝතු අභිවාදන සීලෙස්ස නිච්චං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති ඉමිනාතේ සමිජ්ජතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදිතේරාණං නාගතම් පටිපාටියා සද්දා සීලංදා වාසං බුද්ධපුත්තං නමාමං
දැන සීල දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි මෙහෙන් විසන් දෙනවා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.